2000 16 වසරේ හයවෙනි මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. මා ළඟ ප්‍රශ්නයවත් පිළිතුරවත් නැත. ප්‍රශ්නය ඇත්තේ පිළිතුර ඇත්තේ ඔබ ළඟ බව. ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් මිස මා සතුව පිළිතුරක් ඔබට කියා දීමට ඉගැන්වීමට නැත. ප්‍රශ්නයද ඔබගේ පිළිතුරද ඔබගේ. ප්‍රශ්න තියෙන තාක්කල් පිළිතුරු පවතිනවා. ප්‍රශ්න නැති දවසක පිළිතුරු නැති වෙනවා. අහෝසි වෙනවා. ලෞකික වශයෙන් ප්‍රශ්න විසඳන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ලෝකෝත්තර වශයෙන් ප්‍රශ්න විසඳන ක්‍රමවේදයක් තියෙනවා. මෙතෙන්ට සත්‍යමෙන සිටින සීලු නාම බලාපොරොත්තු වන්නේ ලෝකෝත්තර විසඳුමක් ලබා ගන්න. ලෝකයෙන් එතර පවතින විසඳුම. ලෝකය කියන්නේ කාලය. ලෝකය කියලා කියන්නේ ඉන්ද්‍රයන් 6. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය. ලෝකෝත්තර කියන්නේ කාලයෙන් තොර ලෝකෝත්තර කියන්නේ ඉන්ද්‍රයන් 6න් තොර. ලෝකෝත්තර කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් තොර අවස්ථාව. හොඳින් උනන්දුවෙන් ඕනෑකමින් අසා සිටින්න, අහුම්කම් වෙන්න. කාලය පවතින ලෝකයක් හා කාලය නොපවතින ලෝක. කාලය පවතින ලෝකයක් හා කාලය නොපවතින ලෝක. කාලය පවතින ලෝකයේ ඔරලෝසුව නිම වී තිබෙනවා. කාලය මනින ඒකකයක්. ඒත් ලෝකයෙන් එතර ඔරලෝසුවක් නිම වන්නේ නැත. ලෝසුවක් නිමවන්නේ නැත. මක් නිසාද? එහි මැනීමට කාලයක් නොමැති මැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුමක්ද කියලා කෙනෙක් විමසුවොත් දිය හැකි පිළිතුර තමයි බුදුහාමරණේ ධර්මය අකාලිකයි. කාලය මත සියල්ල පවතිනවා. දෘෂ්ටි, සංකල්ප, මතවාද, ගැටලු, පිළිතුරු. ලෝකෝත්තර අවස්ථාවේ දෘෂ්ටි, සංකල්ප, මතවාද, ප්‍රශ්න, පිළිතුරු නැත. ඔබ මේ ලෝක දෙක මනාව හඳුනා ගන්න, අවබෝධ කර ගන්න, නුවණින් දකින්න. කාලයෙන් තොර වූ දෘෂ්ටි නොමැති අවස්ථා. ඔබේ අධ්‍යාත්මික නිදහසට ඔබ ඇලුම් කරන්න. ආධ්‍යාත්මික නිදහසට ඔබ ඇලුම් කරන්න. ඔබේ ආධ්‍යාත්මික නිදහස ඔබ සොයන්න. බාහිර විමුක්තිය ලබා අවසන් නම් ඔබ අධ්‍යාත්මික විමුක්තිය සොයන්න විමසන්න. මැණික් ගලක් කියා වීදුරු බෝලයකට රැවටී සිටින බව ඔබ නොදන්නා විය හැකි. මැණික් ගලක් කියා වීදුරු බෝලයකට ඔබ රැවටී සිටින බව ඔබ නොදන්නා විය හැකි. මම කියා ඔබ සිතට, මනසට, ඥානයට ගත් හැම දෙයක්ම ඔබගේ නොවන බව තවමත් ඔබ හරියට නොදන්නවා වෙන්න පුළුවන්. මම කියා වේදනා සමුදාය සැකසින්නේ අනවබෝධය නිසා වග, අවිද්‍යාව නිසා වග, තවමත් ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ආත්ම දෘෂ්ටියෙන් වැසුණු මේ ඇස ඒ ආත්ම දෘෂ්ටිය කියන මායාව ඉවත් කර ඇස අවදි කරගත්තහොත් ඒ තැනත්තාට හැකියාව ලැබෙනවා. මේලෝ සාධාරණ දැකීම, යහපත් දැකීම, සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න. මනසේ සියලු ක්‍රියාවන්ගෙන් බැහැරවීම. මනසේ සියලු ක්‍රියාවන්ගෙන් බැහැරවීම. කර්මයෙන් නිදහස් වීම හෙවත් කර්ම නිරෝධය. කර්මයෙන් නිදහස් වීම. කර්මයෙන් නිදහස් වීමට නම් නිරන්තරයෙන්ම මමත්වය මුල් කරගෙන පිබිදෙන නැකිටින ස්වභාව, ඉවත් වී යුතුයි. සෑම විටම ක්‍රියාවක් සොයන මිනිසාට ක්‍රියාවෙන් නිදහස් වීම තුළ ඇති විමුක්තියයි, නිදහසයි, නිවනයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. කම්ම නිරෝධාය සම්මතව ඔබේ සැනසීම වෙනුවෙන් කර්මය නිදහස් කළ යුතුයි. ක්‍රියාවෙහි නොයදීම තුලත් කර්මය, ක්‍රියාවේ යෙදවීම තුලත් කර්මය. ඒ දෙකම අත්හැර යුතුයි. එයින් අපි අත්හරිනවා ක්‍රියාවාදිය, අක්‍රියාවාදිය. කිසිදු දෙයක් අල්ලා නොගත් ඥානයක් විමුක්ති ඥානය. කිසිදු දෙයක් අල්ලා නොගත් සිහිය සම්මා සතිය. කිසිදු දෙයක් අල්ලා නොගත් සමාධිය සම්මා සමාධිය. කිසිදු දෙයක් අල්ලා නොගත් දැකීම සම්මා දිට්ඨිය. සෑම විටම අතීත දැනුමකින්, සංඥාවකින්, එහෙමත් නැත්නම් තමන්ගේ මමත්වයේ අත්වාදය කියන ස්වરૂපයකින්, එහෙමත් නැත්නම් පරවාදය කියන ස්වરૂපයකින් මේ ලෝකය දෙස බලන්නට පුරුදු වෙච්ච ගුණයක් තියෙනවා. ඒ නිසාවෙන් කිසිදු කෙනෙකුට ලෝක සත්‍ය දකින්නට බෑ. දකින්න පුළුවන්කම ලැබිලා තියෙන සංකල්ප. ඒ නිසා එක හා සමාන නැහැ. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට දැකීම සිතීම වෙනස්. ආගමෙන් ආගමට දැකීම සිතීම වෙනස්. ජාතියෙන් ජාතියට දැකීම සිතීම වෙනස්. රටින් රටට දැකීම සිතීම වෙනස්. නමුත් ආර්ය භූමියටපත් වූ සියලු දෙනාගේ දැකීම සිතීම එක හා සමානයි. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙයි. ජාතියෙන් ජාතියට වෙනස් වෙයි. ආගමෙන් ආගමට වෙනස් වෙයි. රටින් රටට වෙනස් වෙයි. කහා සමාන දැකීමක් සිටීමක් පවතී. ඔබ සිටින්නේ ස්වභාව ධර්මයේ සමග, ලෝ දහම සමග ඒකාත්මිකව ලෝව දකින ස්ථාවරයකද? එහෙම නැත්නම් ඔබට පෞද්ගලික වූ ලෝකයක් තුල රැඳී දකින ස්වභාවයකද? ඔබ විසින් ඔබ වෙනුවෙන් සාදා ගන්නා වූ පෞද්ගලික ලෝකය. අන්නේ ලෝකයට මම යයි ආමන්ත්‍රණය කරන. ඒ ලෝකය තුල තිබෙන හැම දෘෂ්ටියක්ම, සංකල්පයක්ම, වචනයක්ම පුජ්‍යලත්වයෙන් යුක්තයි. අවිද්‍යාවෙන් හේවත් වැරද්දෙන් වරදින් අඥානකමින් සමාවිතයි. තමන්ට තමන් අසරණ නැති වශයෙන් තමන්ට දැනුණත් කෙදිනක හෝ තමන්ට හිදේ පිළිබඳව අවබෝධයක් පැමිණේ. හැම කෙනෙක්ම මේ ලෝ දහම හමුවේ අසරණ වෙන දවසක් එනවා. වැල්ලේ තනන වැලි මාලිගාව එක රළ පහරකින් ඒ සියල්ල සමතලා කරන ආත්මේ මනෝමය වශයෙන් පුජ්‍යලත්වයෙන් ආත්මීය වශයෙන් තනන සියලු මාලිකා, සියලු සංකල්ප, ස්වභාව ධර්මයේ එක රළ පහරින් මැකී යනවා ඇති. එනිසා මෙලුව ඇති අස්ථීර බව තේරුම් අරගෙන අයිති නැති දේ අයිති නැති ලෙසම වටහා ගැනීම වැදගත්. එවිට ඒ වෙනුවෙන් කනස්සල්ලා, දුක, පීඩාව ඇති නොවෙනවා ඇති. කිසිවෙකු වීමට උත්සාහ නොකරන හැම විටම කිසිවෙකු නොවන්නට මහන්සි වන්න. උස් කෙනෙක් හෝ පහත් කෙනෙක් හෝ මධ්‍යස්ථ කෙනෙක් හෝ නොවන්න. කිසිවෙකු නොවන්න. කිසිදු සංඥාවක නොපිහිටන්න. කිසිදු විඥානයක නොපිහිටන්න. කිසිදු නාම රූපයක නොපිහිටන්න. කිසිදු විඥානයක නොපිහිටන්න. කිසිදු වේදනාවක නොපිහිටන්න. මේ ලෝකේ ඉන්නවා කීප දෙනෙක් මෙන්න මේ වගේ. එක්කෙනෙකුට ගැටලු තියෙනවා, ගැටලු හඳුනන්නේ නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා ගැටලු තියෙනවා, එයා ගැටලු බව එව හඳුනනවා. තව එක්කෙනෙක් ඉන්නවා ගැටලු තියෙන බවක් දන්නවා, ගැටලු හඳුනනවා. ඒ ගැටලු වලට පිළිතුරු සොයනවා. පිළිතුරු සොයලා තවත් කෙනෙක් ඉන්නවා, එයා පිළිතුරු ලබා ගන්නවා. මෙන්න මේ හතර දෙනෙක් ඉන්නවා. ගැටලු තියෙන ගැටලු අඳුරන්නේ. අයිති කෙනෙක් ගැටලු තියෙන ගැටලු අඳුරනවා. ගැටලු අඳුරනවා, පිළිතුරු සොයනවා. පිළිතුරු සොයලා පිළිතුරු ලබා ගන්නවා. ඔබ කවුද? ගැටලු හඳුනන්නේ නැති කෙනෙක්ද? ගැටලු හඳුනන කෙනෙක්ද? ගැටලු හඳුනවට පිළිතුරු නොසොයන කෙනෙක්ද? එහෙම නැත්නම් පිළිතුරු සොයන ප්‍රතිඵල නොලබන කෙනෙක්ද? ධර්මයට පැමිණෙන අය දුර්ලභයි. ධර්මයේ අසන අය දුර්ලභයි. ධර්මයේ දිගින් දිගට යෙදෙන අය දුර්ලභයි. ධර්මය අවබෝධ කරගන්න අය දුර්ලභයි. ඒකට උපන් අකුසල් ප්‍රහාණය කරන වීරිය, නූපන් අකුසල් නූපදවා ඉන්න වීරිය, නූපන් කුසල් උපදවන වීරිය, උපන් කුසලයේ වැඩි දියුණු කරන වීරිය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය තමා තුළ තියෙනවා. සඳකඩ පහනේ ඇතුල් වෙනකොට පෙන්වලා තියෙන්නේ ජව සම්පන්න, ඥාන සම්පන්න, ශක්තිවන්ත සත්වයෝ තමයි අන්තර්ගතෙහි තියෙන්නේ. ඒකේ අදහස් වෙන්නේ මේ භාවනාත්මක ගමන, මේ විදර්ශනා ධූරයේ යෙදෙන්නේ සිංහයෝ වගේ, හස්ති රාජයෝ අය වගේ, අශ්වය වගේ, ගවය වගේ ශක්තිමත් නුවණක් තියෙන, බලයක් තියෙන, හැකියාවක් තියෙන අය තමයි, වීර්යවන්ත අය තමයි මේ ගමන ජයග්‍රහණය කරන්නේ. සසර ගිනි දැල් වලින් නිදහස් වෙනවා. අවිද්‍යාව නැමැති මහා ගිනි දැල්. අධ්‍යාත්මික ගැටලු එක ලියා ගන්න ඕනේ. නිදහස් කළ ගමන්ට ඕනේ. අතහැරලා ගමන්ට ඕනේ. නැත්තම් පීඩා. ඔබේ සිත ඔබ අතහැර දමන්න ඕන. සිත අල්ලගත්තාම තමයි වේදනාව. ඕනම චේතනාවක් අල්ලගත්ත වෙලාවෙදී ඒ චේතනාව ඔස්සේ ඇතිවන වේදනාව නිද වෙනවා. ඒ චේතනා විමුක්ති කරන්න, නිදහස් කරන්න. චේතෝ විමුක්ති කියන්නේ නිවන් දකින්න චේතනාවකින් බෑ. චේතනාවකින් ක්‍රියාවක් යෙදෙන්නට පුළුවන්. නිවන් දකින්න චේතනාවෙන් බෑ. චේතෝ විමුක්ති වෙන්න ඕන. චේතනාවක් ගැනීම සඳහා පංච උපාදානස්කන්ධේ හේතු වෙන්න ඕන. නැතුව චේතනාවක් තනන්නට බෑ. චේතනාවක් තනන්නට ඉන්ද්‍රියන් සම්බන්ධ වෙන්න ඕන. නැතිව චේතනාවක් තනන්නට බෑ. චේතනාවක් ගැනීමට ඒකාන්තයෙන් මේ ත්‍රිවේදනාව සම්බන්ධ වෙන්න ඕන. නැතිව චේතනාවක් දැනෙන්නේ නැත. ඒ චේතනාවෙන් සැනසීම නිවන විමුක්තිය ලබන්නට බෑ. චේතනාව නිදහස් කරමින් නිරෝධ කරමින් තමයි විමුක්තියට පත් වෙන්නේ. විමුක්ති මාවත ඒ මාවතේ කුමක්ද ඇත්තේ? ඒ මාවතේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් හය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අර චේතනා කර්ම නැතිවෙනවා. එනිසා කියන විමුක්ති මාවත නිවන් මඟ නිවුණු මාවත දැවීමක් නැති පාර. චේතනාව යම් තැනක ඇලීමක් හටගත්තොත් ඒ ඔස්සේ හටගන්නා සිතුවිලි නතර කරන්න බෑ. චේතනාව යම් තැනක නොපිහිටන්නට උදාහරණයක් පුරුදු වුණොත් එතනින් ඔබේ විමුක්ති මාර්ගයේ ආරම්භ වෙනවා. ඔබේ නුවණ නැමැති ආලෝකය, ප්‍රඥාව නැමැති ආයුධය තමයි පිළිතුරු මේ කෙලෙස් නැමැති මායයා සමග, ක්ලේශ මායයා සමග සටන් කිරීමට තිබෙන එකම පිළිසර. ප්‍රඥාව කියන්නේ සියුම් සංවේදීතාව පවා තමයි දැනෙන. ප්‍රඥාවන්ත කියන්නේ බාහිර ලෝකේ කර්ම වේවා, ආධ්‍යාත්මික දේවීම ඉතා සියුම් දේවල් පවා තමන්ට හොඳින් දැනෙනෝ මේ චේතනා කර්මයේ ස්වභාවය. කුසල කුසල ස්වභාවය, සුභ සුභ ස්වභාවය, හට ගන්න ආකාරයක නාශ වෙන ආකාරය දක්වයි. ඒ වාගේම යම් කල්යාණ මිත්‍රත්වය මඟ පෙන්වුවොත්, ඒහි නිරෝධය පිළිබඳව විග්‍රහ කළොත්, එයද වටහා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ ප්‍රඥාවන්තේ පඤ්ඤා විමුක්ති කියන අවස්ථාවට පත් වෙනවා. යම් ආකාරයකින් ධර්මය නොතේරෙන තත්ත්වයක් තියෙනවා නම් ඒකට හේතුව තමයි දේශකයාගේ හෝ ශ්‍රාවකයාගේ හෝ වරද නෙමේ, මේ දහම හරින ගැඹුරු. දහම හරින ගැඹුරු. මේක හරියට එකතකින් මහමුහුදේ ගැඹුරුම ස්ථානයේ පතුල ස්පර්ශ කරන්නට කිමුදුන් කරුවෙ ඉන්නවා. මහමෝදේ පතුල ස්පර්ශ කරන්න කිව්වොත් ඒ කිමුදුන් කරුව ඉදිරිපත් වෙන්නේ. කඳු නගින්නන් ඉන්නවා. නමුත් ලෙහෙසියෙන් හිමාල පර්වතයේ මුදලට නැගලා ඉන්න කිව්වොත් එහෙම ඉදිරිපත් වෙන්නේ. එහෙම හැම මනුස්සෙක් මේකට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේ තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට කිව්වහම අර ජීවිත පරිත්‍යාගයේ මහ බෝධේ පතුල ස්පර්ශ කරන්නට කිමිදෙන කිමිදුන් කරේවා. එමත් නැත්නම් එවවත් පවුවේ ඒ ඉහළටම නැගෙන්න සූදානම් වෙන ලෝකේ තියෙන උසම කන්දට නැගෙන සූදානම් වෙන පුජ්‍යලෙක් පාගේ අධ්‍යාත්මික දිවි පරිත්‍යාගයකින් එනා ඒ ගමන් මාර ආරම්භ කරන. එනිසා අපි මුලින්ම මේක අපහසුයි කියලා තීරණයක් වෙන්නේ නැතුණු අපි මේ ධහම වෙනුවෙන් උපාදියක් ලබන්ට කරපු කැපවීම, ශීලයාල උපාදියක් ලබන්න කරපු කැපවීම ධර්මය වෙනුවෙන් කරලා අපි තීරණයක් ගමු. මේ ධහම වග ප්‍රතිඵල තියෙනවද නැද්ද කියලා. ඔබේ මනස ඔබ තුල කොටු වෙලා ජීවත් වෙන්නේ. ඔබේ මනසට පූර්ණ නිදහසක් නැහැ. ඒ කොටු වෙච්ච මනසට කුඩා ආහාරයක් ලැබෙනවා. මනෝ සංචේතන ආහාර කියලා ඒ ආහාර වර්ගයන් භුක්ති විඳින්න තමයි මනස පවතින්නේ. ඔබේ ඉන්ද්‍රියන් පහෙන් පිටට හිතන්න බෑ. මේ දොරටු පහෙන් ඇතුල් වෙන දෙයක් පිළිබඳවම කල්පනා කරනවා. සතුට වෙනවා, දුක් වෙනවා. ඒවා වරින් වර මිශ්‍ර වේදනාවන් වශයෙන්, ප්‍රවේදන වශයෙන්, රස විඳිනවා. සියලු ගැටලු වලට සියලු ප්‍රශ්න වලට මූල සාධකය මමත්වය. මම ඉහළට යන්න ඕන. මම පහළට එන්නවා. මගේ තත්ත්වය, මගේ නම්, මගේ දෘෂ්ටිය, මගේ අදහස. රාමුවක් කතා කරන්න. අයිතියක් නැති ලෝකයේ තුල අයිතියක් සාදාගන්න. හරියට අන් අයට අයිති බෑග් එකකට තමන්ගේ රෙදි පුරවා ගන්නවා. ඒ ටිකකින් ඇවිල්ලා ඒ බෑග් එක අයිතිකාරය අරන් යනවා. කොමගේ බෑග් එක කියලා. ඒ වගේ අපේ චේතනා කර්ම සිදුවිලි පුරවා ගන්නවා මේ හිත ඇතුළට. අවසානයේ ස්වභාව ධර්මයේ බෑග් එක අරගෙන දාගත්තු දේවල් ටික ඔක්කොම එයි. නිත්‍ය කරන්න හැම විටම උත්සාහ කරනවා. මොනවද නිත්‍ය කරන්නේ? මේ මගේ ඉඩම, මේ මගේ ස්වාමිය, මේ මගේ බිරිඳ, මේ මගේ පන්සල, මේ මගේ ආරාමය, මේ මගේ ඇස, මේ මගේ කන නාසය, දිව ශරීරය, මේ මගේ වැඩ, මේ මගේ ජාතිය, මේ මගේ ආගම, මේ මගේ කුලය, ගෝත්‍රය, මේ මගේ රට කියලා නිත්‍ය කරන්න සෑම විටම මනස උත්සාහ කරනවා. ඉතින් බෝසත්තුරු රහතන් වහන්සේලා දුටුවේ මේ නිත්‍ය කරන්නට උත්සාහ කළාට, ග්‍රහණය කරන්න උත්සාහ කළාට මේ කිසිවක් ග්‍රහණය කරන්න බෑ කියලා තේරුම් ගත්තා. ග්‍රහණය කරන්නත් බෑ, ග්‍රහණය කරන්න අයිතියකුත් නැහැ. මහා පොළොව හිනා වෙනවා. මහා පොළොවට රණ්ඩු කර ගන්නවා නඩු කියනවා. ජලය හිනා වෙනවා. ජලයට රණ්ඩු කර ගන්නවා නඩු හඹ කියා ගන්නවා. වායු ගෝලයේ ලබන හුස්ම ටික අරගෙන තනියෙන් මම කියා සිටිනවා. මේ වායු ගෝලය සිනාසෙනවා. හිරුගේ උණුසුමින් හිරු එළියෙන් ජීවත් වෙනවා. අපේ ජීවිතවල අයිතිය හිරුට, ජලයට, මහ පොළොවට, වායු ගෝලයට අයිති කියලා මොහොතක්වත් නොසිතා මේ පවතින චින්තනය මොනතරම් අවිද්‍යා සහගතද. අයිතියක් ඇත කියලා සිතන කම්ම ඒ පිළිබඳව සිතුවිලි ඔබට පහළ වෙනවා. ඒත් අයිතියක් නැති බව තේරුම් ගත්තාට පසුව ඒ පිළිබඳව ඔබට සිතුවිලි පහළ වෙනවා. හරියට ඔබ ආයතනයක වැඩ කරන තාක් කාල ඒ ආයතනයේ පිළිබඳව වගකීමෙන් සිටවිලි පහළ වෙන නිසා උදේ පාන්දරින් අවදි කරනවා. අවදි කරගෙන බොහෝ වැඩ රාජකාරී කරගෙන තමගේ කාර්යාලය වෙත ගමන් කරනවා. බොහෝම කාර්යබහුලව තමගේ රාජකාරියවල යෙදෙනවා. ඒත් ඔබ දවසක විශ්‍රාම යනවා. විශ්‍රාම ගියාට පස්සේ අර වගේ උදේම අවදි වෙලා සැඩිබිටි ගාලා දුවන ගතියක් නැහැ. එච්චර කාර්යබහුල වගකීම් දරාගත්තු ස්වභාවයක් නැහැ. බොහොම නිසංසලේ සංසුන්ව වාසය කරනවා. මේ මනස නැමැති කාර්යාලේ ඔබ විශ්‍රාම ගත යුතුයි. මනස නැමැති කාර්යාලයෙන් ඔබ විශ්‍රාම ගත යුතුයි. මේ මනෝ කියන ස්වභාවය මිනිසුන් මල්ලක් මෙන් හිස මත තබාගෙන ඉන්නේ. මේ මනෝ කියන ස්වභාවයේ ඇස ඉදිරියේ කඩතිරයක් මෙන් නැදලයි තියෙන්නේ. මේ මනෝ කියන ස්වභාවය මිනිස්සයා අන්ධ කරවලයි තියෙන්නේ. දැන් බලන්න නේද? මේ ආගමේ ඉන්න කෙනාගේ ඒ මනෝභාව ලක්ෂණ අනිත් ආගමේ ඉන්න කෙනාට නැහැ. ඒ ආගමික මනෝභාවයන් ලක්ෂණ තවත් ආගමක ඉන්න කෙනෙකුට නැහැ. එත් කොච්චර බෙදිලා බෙදිලා ගිහිල්ලා කණ්ඩායම් වශයෙන් අවසානයේ පුජ්‍යලයේ වශයෙන් මේ පුජ්‍යලයන්ට තියෙන මනෝභාව ලක්ෂණ අනිත් පුජ්‍යලයට නැහැ. එහෙමනම් මේ මනෝභාවයන් වලින් මිනිසා අන්ධ කර ඇති වග ඔබට පැහැදිලි වන්නේ නැද්ද? මනෝභාවයන් වලින් අන්ත කර ඇති වගේ ඔබට පැහැදිලි වන්නේ නැත්. ඒ මනෝභාවයන් දැඩිව අල්ල ගන්න. බෞද්ධයා බෞද්ධයන්ගේ සක්‍ර දෙයිය තදින් අල්ල ගන්න. සක්‍ර දෙයියෙක් නැහැ කියන්න බෑ, ඉන්නවම තමයි. දැක්කේ නැ, දැක්කේ නැ. සක්‍ර දෙයිය ලියුම්වද ලියුම්වෙත් නැහැ. ටෙලිෆෝන් කරාද ටෙලිෆෝන් කළෙත් නැහැ. ආවද සක්‍රදෙය නෑ. ඊට පස්සේ අනිත් ආගමකට ගියහම ඒ ආගමේදී අපේ ඔළුවට නෑ. නමුත් ඒගොල්ලන්ට ඒක ඉන්නවම තමයි. ඒගොල්ලන්ගෙන් උත් ඇහුවාම අපට කෝල් එකක්වත් දීලා තියෙනවද ඔබේදී? ඒත් නෑ. ලියුමක් කියවලා තියෙනවද? නෑ. දැක්කද, හමුණාද, කතා කළාද? ඒත් නෑ. ඊළඟට තවත් ආගමකට ගියහම එයාගේත් ආගමේ අදහන බ්‍රාහ්මයා වේවා, දෙවිය වේවා, භූතෙක් යක්ෂයෙක් වේවා, ඒ කෙනාටත් ඒකම තමයි. පේනවද? සමස්ත ලෝකය මේ මනෝ කියන ස්වභාවයෙන් අන්ධ භාවයට, අඳුරු බවට පත් කරලා තියෙනවා. මේ ලෝකේ විශ්වාසය කියන එකෙන් එහාට ගියපු ප්‍රත්‍යක්ෂතාවය කියන එක තුල දෙවියන් ඉන්නවා, බ්‍රහ්මයන් ඉන්නවා, වෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂතාවය තුල බුදුහාමුදුරුව දැකලා කියන දේ අපි සංකල්පයෙන් ගත යුතු එකයි නැරෙන්න. අපිත් ඒක දැකලා දැනගත යුතුයි. ඒකට කියනවා පච්චත්තං වේදිතාකෝ විඤ්ඤා. දැකලා ප්‍රත්‍යක්ෂ කරලා ඒක ගත යුතුයි. තවත් ආගමික ශාස්ත්‍රවරයෙක් කරේ යා දැකපු දේ අපි සංකල්පයෙන් ගන්න එක වැරදි. අපි ප්‍රත්‍යක්ෂතාවයෙන් යමක් හඳුනාගත යුතුයි. දැන් ඔබ ළඟ ප්‍රත්‍යක්ෂ දේවල් පමණක් තිබියදී ප්‍රත්‍යක්ෂ නොවු සියල්ල බැහැර කරන්න හිසෙන් ඔබට කුඩා ඉඩමක් අයිතිව තිබෙනවා. ඒ ඉඩමේ තැඹිලි ගස් තියෙනවා, දෙහි ගස්, දොඩම් ගස් තියෙනවා, ඇඹරැල්ලා ගස් තියෙනවා, මල් ගස් තියෙනවා. ඔබට ඒ ඉඩම අයිතිව තිබියදී ඒ හටගන්නා වූ හැම තැඹිලි ගෙඩියක් ගන්න, දෙහි ගෙඩියක් ගන්න, අඹරල්ලා ගෙඩියක් ගන්න ඔබේ හිතේ අගයන් සැකසෙනවා. අගයන් සැකසෙනවද නැද්ද? සැකසෙනවා. ඒවට රෝගයක් වැළඳුනොත් එහෙම ඒ ගෙඩිවලට, ඒ තැලවලට, ඒ පිළිබඳව කනස්සල්ලක් ඇතිවීම ඒ අර අගයන් සැකසෙන ස්වභාවයේම ලක්ෂණ. මේ තැඹිලි ගස් තියෙන, දෙහි ගස්, දොළම් ගස් තියෙන, අඹරල්ලා ගස් තියෙන මේ සහිත මේ ඉඩම ඔබ විකුණනවා. විකුණල සතියකින් මේ පැත්තේ අපිට අවමන් ගිහිල්ල එනවා. ඉඩම වෙලදී ගත්ත මනුස්සයා ලොකු කම්බි වැටක් එහෙම ගහලා ගේට්ටුවකුත් දාලා ඉබ්බෙකුත් දාලා ගිහිල්ලා දැන් ඔබට මේ ඉඩමට ඇතුල්වීමට අයිතියක් තිබෙනවාද නැත්? ඇමරල්ලා ගෙඩි පිළිබඳව, දෙහි ගෙඩි පිළිබඳව, තැඹිලි ගෙඩි පිළිබඳව ඔබේ සිතෙහි අගයන් සැකසෙනවාද? පුළුවන් ද අගයන් සැකසන්න? ඔබ හරියේ ඉඩමට කම්බි වැට කපාගෙන පැන්නොත් අනවසරයෙන් ඇතුල් වුණා කියලා ඔබට උනන් දොස් කියන්න පුළුවන්. ආන්නේ වාගේ ඔබ මමයි කියලා, මගේ කියලා යමක් අල්ලගෙන ඉන්න සම්ම ඒවයි අගයන් ඔබට භුක්ති විඳින්න වෙනවා. මේ සිත මගේ කියලා අල්ලගෙන ඉන්න සම්ම මේ සිත ඇතුලේ හැදෙන නොයෙකුත් සිතිවිලි වල, එහෙම නැත්නම් අපි කියන ඒවට දෙහි ගෙඩි, දොඩම්, තැඹිලි ගෙඩි, ඇඹරැල්ලා වාගේ ඒ ගෙඩිවල තියෙන අගයන් සැකසෙනවා වාගේම අපේ මේ සිතුවිලි වල හට ගන්නා වූ හැම සිතුවිල්ලකම අගේ කාට දෙන්නේ? මේ සිත, මේ ඉඩම මගේ, මගේ ආත්මය. තේරුණානේ? උදාහරණයක් වශයෙන් මතු පිටින් මම මේ බාහිර ඉඩමක් ලබා ගත්තේ. නමුත් අපි මේ වෙනකොට දැනගෙන තියෙනවා සමහර විටක සමහර තැන්වල කලාතුරකින් සිදු වෙච්ච දෙයක් තමයි තමන්ගේ පැරණි ඒ ලස්සනට හදාගත්තු ගේම විකුණන, ඒ ගෙදරට ආස කරන කෙනෙක් හිටියොත් ඒ ගෙදරට, ඒ විකුණනත් ඒ ගෙදරට හිතෙන් බැඳිලා ඉන්න ආස කරනවා. ඊට පස්සේ අර මනෝ ශරීරය ඒ විදියටම ඒ ගෙදර ආශ්‍රිතව උපදින්න පුළුවන්. තණ්හාව නිසා, ආසාව නිසා. මනුස්සෙක් ජීවත්ව සිටියදීම තමයි තමන්ගේ ඊළඟ ලෝකය හදාගන්නේ. ගරුක කර්මය ගොඩනගා ගන්නේ. අපායට යන මනුස්සයා මේ ලෝකේ ඉඳගෙනම අපාය හදා ගන්නවා. පෙරේත ලෝකෙට යන මනුස්සයා මේ ලෝකේ ඉඳගෙනම මේ පෙරේත ලෝකේ හදා ගන්නවා. යක්ෂ ලෝකයකට විමානයකට යන අය මේ ආත්මයේදී මේ යක්ෂ විමානය හදා ගන්නවා. දිව්‍ය ලෝකයකට යන අය දිව්‍ය ලෝකයේ මේ ආත්මයේදී හදා ගන්නවා. නිවනට යන අය මේ ආත්මයේදී මේ නිවන සාදා ගන්නවා. ආත්මයක් තියෙනවායි කියලා හිතාගත්තත් ඒ ආත්මයක් පසුපස ගමන් කළා. ඒ ගමන් කරන්න සිදුවන්නේ මිරිඟුවක් පසුපස. ඒ කියන්නේ මිරිඟුවක් පසුපස සැතපුම් 10ක් දීපු මිනිස්සයාට වඩා මිරිඟුවක් පසුපස සැතපුම් 100ක් දීපු මිනිස්සයා ලබනෝද ප්‍රතිඵලය? ලබනෝ වේදනාවක් විපාසය. ඒ නිසා සැතපුම් 10ක් දීවුවත් මිරිඟුවක් පසුපස, සැතපුම් 100ක් දීවුවත් මිරිඟුවක් පසුපස, සැතපුම් 1000ක් දිවගියත් ලක්ෂයක් දිවගියත් මිරිඟුවක් පසුපස ප්‍රතිඵලයක් ලබයිද? ලබන්නේ නැත. ඒ වගේ තමයි පින්නතුනේ මේ සංසාරය. මේ ඉස්සරහින් තියෙන ජලය වාගේ පේනවා. ලෞකික ලෝකේ සැපයක් පේනවා, සැපයක් තියෙනවා හැමදාම ඉස්සරහා. ඒ සැපේ තියෙන්නේ පොඩි ළමයිගෙන් ඇහුවාම ඒගොල්ලොන්ගේ ටිකක් ඉස්සරහින් සැප ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඒ තරම් වයසට ගිහපු තරුණයන්ගෙන් ඇහුවාම ඒගොල්ලන්ට තව ඉස්සරහා තියෙන සැපේ. මැදිවියට පත් වෙච්ච අයගෙන් ඇහුවාම ඒගොල්ලන්ට තව ඉස්සරහින් තියෙන සැපේ. වයසට ගිහපු අයගෙන් ඇහුවාම රාජකාරී කරන අයගෙන් ඒගොල්ලෝ කියන්නේ විස්රාම සැපේ. විස්රාම කරන අයගෙන් ඇහුවාම තව ඉස්සරහට ගියාම තමයි සැපේ. වයසට ගිහිල්ලා මැරෙන්න ඕන්න මෙන්න ඉන්න කාලෙදී ඇහුවාම ලබන ආත්මවත් ඉතින් හම්බ වෙන්නේ ලබනාත්මෙදිමත් උක. ඒ නිසා මිරිඟුවක් පසුපස සැතපුම් 10ක් දිවගියද, ලක්ෂයක් කෝටියක් දුර දිවගියද ප්‍රතිඵලයක් නැත. ඒක තමයි මිරිඟුවක ස්වභාවය. මිරිඟුව පසුපස දිවගෙන යන කෙනාට ලැබෙන ප්‍රතිඵලය. එතකොට මම කියන්නේ මිරිඟුවක්, මගේ ආත්මය කියන්නේ මිරිඟුවක්, මායාව. ඒ ගැන තදින් හිතනවයි කියන එක තමයි මේ පසුපස දුවනවයි කියන එකේ තේරුම. මේ මමයි කියලා එක තදින් ගන්නවා කියන්නේ මොකද්ද? ඒ පසුපස දුවනවා. මේ මගේ ආත්මය කියලා තදින් ගන්නවයි කියන ස්වභාවය තමයි පසුපස දිවි. ලෝකයේ තුල හරි දෙයක් පෙන්වන්නට බෑ. සමස්ත ලෝකය තුල පවතින්නේ දුක, දුකට හේතුව මායාව, අවිද්‍යාව. සැනසීමක් ඇත්නම් ඇත්තේ ලෝකෝත්තරව පමණයි. අකාලිකවයි, අවේදීතවයි. මේ සියල්ලෙන්ගින්ම නිරෝධ වීම තුල පමණයි. සියලු ලෝකයටම නොඇලෙන තැන පමණයි. නොගැටෙන තැන පමණයි. චින්තනයේ නිදහස් වූ තැන පමණයි. ඍජුව තමා දෙස බලන්න. තමාගේ හෘදය දෙස. පුජ්‍යල පුජ්‍යල මමත්වයක් මම ඉන්නවනේ කෙනෙක් විතර. ඒ දෙස බලන්න. එම බැලුවාම තමන්ට මොකද දැනේ? මොන වගේ කෙනෙක්ද දැන්? තමා පිළිබඳව ලියන රචනාවේ මොන වගේ කාරණාද ලියන්න පුළුවන්? දැනට මැනෙන් ගැන ලියන රචනාවේ මොන වගේ දෙයක්ද ලියන්න පුළුවන්? ක්‍රමයෙන් ආයතන වලින් ඇති වෙන මේ ප්‍රශ්න අඩු වෙන ස්වභාවයක් දැනෙනවා. තව මොනවද දැනෙන්නේ? දැනෙන්නේ නැති ගතියක් කියනවා. ඒ කියන්නේ කාරණේ හෙනවා, කාරණේ පේනවා. නමුත් අර වෙනදා වගේ තිබුණු රළු වේදනා ගතියක් දැනෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. හොඳයි. තව දෙයක්ම ස්වභාව ධර්මයේ වෙනස් වීම පවා ඒක ස්වභාව ධර්මයට අදාළ දෙයක්, ස්වභාවික වෙනස් වීමක් කියලා තමන්ට දැනෙන්න පටන් ගන්නවා. තමන්ගේ සිත දිහා බැලුවාම, හදවත දිහා බැලුවාම මොකද පේන්නේ? තීර තියෙන හැඳිලා තියෙන නැති ගතියක් තියෙනවා. තව බරක් සැහැල්ලු වීමක් වගේ එකක්, බරක් සැහැල්ලු වීමක් තියෙනවා. ඔළුවට ඔළුවේ තියම් කිසි සැහැල්ලු ගතියක් තියෙනවා. ඒ කියන්නේ නොදැනෙනවා නෙමෙයි, ඒ අතර වෙනදට වඩා හොඳ සැහැල්ලුවක් තියෙනවා කියන එක. දැන් මම හිතන්නේ මරණාස බණ අහන්න පුරුදු වෙලා මේ පරමාර්ථ ධර්මයන් වසර 10කට වැඩිද? 10කට වැඩි. එහෙනම් අවබෝධය අනිවාර්යෙන් ඔබතුමියට හිමි. අවබෝධයන් ගොඩ නැගෙන්නම ඕන. ගොඩ නැගෙන්නේ නැති වුණොත් තමයි ප්‍රශ්නේ. පොදු මෙච්චර කාලයක් කැප කළා ඒ විශේෂ අවබෝධයක් නැතිලා වෙනවනම් ඒක වැඩක් නෑ. තවත් අපිට පනස ලිහිල් කරන්න පුළුවන්, තවත් අපිට මෘදු කරන්න පුළුවන්, සම්පූර්ණයෙන්ම නිදහස් කරලා දමන්න පුළුවන්, අයිතියක් නැති මට්ටමටම නිදහස් කරන්න පුළුවන්. මමෙක් ගැන ලියන්න රචනාවක් නැති වෙනකම් අපිට මේක ලිහිල් කරන්න පුළුවන්. ගුරුවරයා කිව්වාම මම ගැන රචනාවක් ලියලා දෙන්න කියලා හිස් කොලේ ගිනිල්ල දෙන්න තරමටම. මේක තමයි මගේ රචනාව කියලා ගිනිල්ල දෙන්න තරමට ඔබට ඔබේ මමත්වයේ ලිහිල් කරන්න පුළුවන්. මං හිතන්නේ මෙතන බොහෝ දෙනෙක් ඒ තත්ත්වේ ඉන්නවා කියලා. මම ගැන රචනාවක් ලියන්න කිව්වොත් එමනේ පිටු 10ක විතර හොඳ රචනාවක් ලියලා ගෙනෙන්න දෙන්න මට කරුණු තියෙනවා. ඒත් අපි මේව ලිහිල් කළ ලිහිල් කළ ලිහිල් කළ අවසානයේ මම කියන වචනයක් ලියා ගන්න බැරුව අපිට ඉස්කෝලේ ගුරුවරයාට ගිනින් දෙන මට්ටමට අපිට මමත්වයේ ලිහිල් කරන්න. ගුරුවරයා වහම මොකද ඔබ මමත්වයේ ගැන ලිව්වේ නැත්තේ? ලියන්න දෙයක් නැහැ. ඒක නිසා ලිව්වේ නැහැ. මමත්වයේ ඉස්කෝලේ වගේ තමයි. බලන්න මම ගැන තවමත් රචනාවේ ආරම්භයේ ලියන්න මොනවා හරි දෙයක් තියෙනවද කියලා. මමත් ඒ ගැන ආරම්භයේ අකුරු පේලි පද පේලි දෙක තුනක් හරි ලියවෙනවද බලන්න තරම්. මම ගැන, තමන් ගැන ලියවෙනවනම් ඒ ටිකත් අපි යහිල් කරන්න, දේ කරන්න, නිදහස් කරන්න. ප්‍රබෝධයක් තියෙනවද හිතේ? සතුටක් තියෙනවද? ඒ කියන්නේ අනිත් ධර්මත් අහවකේ හාමුදුරගේ ධර්ම පැහැදිලිව දැන් බලන්න. එහෙනම් මැනන් වහන්සේ බොහොම වටින කෙනෙක්, කතික ආචාර්යවරයන්ද විදුහල් පතේ අධ්‍යාපන ශාස්ත්‍රයේ හිටපු ප්‍රධානි හැදියට කටයුතු කරන තේ. එහෙම නැතිනම් උගත් සමගුත් එක්ක දැන් සමහර අය හිතන්නේ මෙහෙලින් වහන්සේලා වගේ වෙලා ඉන්නේ මේ මුකුත් දරුව ඉන්නේ ගෙවල් වලින් පන්නල කියලා. මේ මැනන් වහන්සේලා ඒවා නෙමෙයි. තාව රටට සේවය කළා, අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළ නිලතව තානාන්තර උසුරලා විශ්‍රාම වැටුපක් සහිතව මහනෙල තමන්ට දායකයන් බරක් නොවේ තමන්ගේ ජීවිතේ තමන්ට ගෙනියන්න පුළුවන් විදියට අරගෙන මේ ශාසනයක ලැබියාවෙන්ම නිවන් අවබෝධය පිණිසම මහාන වෙච්ච මෑණිවරු මේ මෑණන් වහන්සේලාගේ යහේ බොහොමයි නිවන වෙනුවෙන්ම. තවත් මනස නිදහස් කරගෙන විවෘත කරගෙන සිටින විට ආය නිදහසක් වෙන්න දෙයක් නැති තැන ඉතින් ආය විවෘත කරන්න දෙයක් නැහැ. ආය නිදහස් කරන්න දෙයක් නැහැ. ආය විවෘත කරන්න නිදහසක් ඇති තැන ආය නිදහසක් සොයන්න ගියොත් එහෙම ආයෙත් නැවත නිදහසක් සොයන්න අවකාශයකුත් නැහැ. එහෙම තීවරක් තබන්න අවශ්‍යත් නැහැ. නේද? ඒක පාට අපි මොනව හරි බාණ්ඩයක් දීලා කිව්වොත් එහෙම මේක අතහරින්න කියලා ඔබ කල්පනා කරයි, ඇයි මම ඔබ අතහරින්නේ කියලා. ඇයි මගේ කිසිම සම්බන්ධතාවයක් නැති එකක් මම කොහොමද අතහරින්නේ? මම අතහැරලා තමයි කොහොම සිටින්නේ. ඒ නිසා අතහැරපු දෙයක් අයි කියන හිතන්න අතහරින්න අවශ්‍ය නැහැ. යමක් අතහැරලා කියලා අපි දැනගන්නේ අපේ මනස ඒ තුළින් අපිට එන සංවේදීතා අවම වෙන තරමට තමයි අපිට තේරෙන්නේ. අපේ සිත අපි අතහැරලා නම් සිත තුළ හටගන්නා වූ අර සිත රැමති අර ඉඩමෙනේ වඩා පළතුරු මේ හටගන්නවා, ගෙඩිවැල් හටගන්නවා. නමුත් එහි වේදනාවන් අපිට නෑ. ඒ විකුණා ගමා ඇති නිසා, අපෙන් ඈත් වී පවතින නිසා. ඔර මෑනලට තේරෙනවද ධම්ම පීති සුඛං සේති කියන එක දැනනවනේ? ඒක ප්‍රත්‍යක්ෂ තේරෙනවා. තේරෙනවා ධර්මයෙන් ලැබෙන ප්‍රීතිය හරිම සැපයක් කියලා තේරෙනවා. ඈ ලබන්නට බෑ. අපි තානාන්තර ලැබුවා, නිලතල ඒවා ලැබුවා, ධන සම්පත් ලැබුවා, යාන වාහන ලැබුවා, ගෙවල් දොරවල් ලැබුවා. නමුත් ඒ කිසිකින් එච්චර දෙයක්, එච්චර නිදහසක්, එච්චර හවේදීත සෝයක්, ශාන්ත භාවය ලැබෙන්නේ නැහැ. ඒ ශාන්ත භාවය තමයි මේ ආර්ය භූමියට එන කෙනාට තියෙන ධනය. අර රජ කෙනෙක් නේද කුසාති මහරජතුමා කියලා රජ කෙනෙක් අහෝ සුඛයක් කියලා උදාන වාක්‍ය කියනවා. ඉතින් අනිත් සහතන් වහන්සේලාට මේක හරි අරුමයක්. අනිත් හිණ භික්ෂුන් වහන්සේලාට ඒ උන්වහන්සේලා ගිහින් කියන මෙහෙම රජ කෙනෙක් මෙහෙම උදාන වාක්‍යයක් කියන මොන හේතුවද දන්නේ නැහැ කියලා. මොකද්ද මේ අතහැරලා ඉන්නේ? රජකම. අපිට හිතුවට රජවරුන්ට දැන්නට රජවරු සැප විඳිනවා කියන රජවරු විතර දුක් විඳිනර කෙනෙක් තවත් නැහැනේ. ඒ නිසා මේ ඒ දේවල් අතහැරලා ඇවිල්ලා තමන් මේ අවබෝධය ලැබුවට පස්සේ ඇති වෙන සතුටත් එක්ක තමයි මේ අහෝ සැපයක් කියලා දහානයන් ප්‍රකාශ කරන්නේ. මෙවැනි රහස්‍යයක් තියෙනවා නම් ඒ ධම් ප්‍රීතිය එනහසිතේ භුක්ති විඳලා අහෝසකයක් කියලා උදාහරණයක් ඇති කරගන්න තියෙනවා. මම හිතන්නේ මෙවැනි රහස්‍යයට ඒ පිළිබඳව අවබෝධය ඇති වෙනකොට ලොකු සතුටු කඳුළු එන්න ඕන මේ කතන්දරේට. මොකද හේතුව? කැපවීම දීව කාලය. කැපවීම දීව කාලය වහන්සේ දවසක් මෙහි ඇවිල්ලා වැඩ සටහන් දැවුවා. මම අහුව මෑණන් වහන්සේ කීයටද ආවේ කියලා. පැය දෙකටනේ, පැය දෙකේ බස් එකේ කියලා මොනරාගල ඉඳලා එන්නේ ලංකාවේ එහා පැත්තේ කෙළවරේ වගේ ඉඳලා මෙහාට එනවා. එතකොට සමහර මේ කොට්ටාවේ ඉඳලා එන අයට දුර වැඩි. අපි කොට්ටාවේ ඉන්නේ හැමදෙරෝනේ දුර වැඩි කියලා මොනරාගල ඉඳලා මෑණන් වහන්සේ එනවා බලහන්න. ආයි කොහෙද යන්නේ කියලා ආයි මොනරාගල යනවා. පැදලා එක දෙක වෙනවා. ඒ කැපවීම තුල තමයි, මහන්සිය තුල තමයි. එතුමි අවුරුදු 10ක් විතර මහන්සියලා ඉඳහම් සොයේ ලබන්නේ. ඉතින් ඔබ තව පැහැදිලි කරගන්න ඕන වටපිටාව. තව තේරුම් කරගන්න ඕන. ඒ තේරුම් කර ගැනීමොත් අපිට අවබෝධයේ තියෙන පරණත භාවයටම හේතු වෙනවා. ඉතින් මේ අවබෝධයේ හිරු මඩල වගේ තියෙනවා මේකේ. තව හිරු මොනද තරම් විශාල වුණත් වලාකුළු වලින් මෙහෙණ ගතියක් ඇති වෙනවා. ඒ වැහුණත් ඒ වලාකුළු වලට දවස් 10ක් 15ක් වහගෙන ඉන්න බෑ. ඒක තව දින්නකින් ඒක හමාගෙන ගියාට පස්සේ ආයි ආලෝකයේ පුපුදිනවා. ඒකර මේ මනසේ අවබෝධය තුළ පවතින ස්වභාවය තුළ තමන්ට ඇතිවන දේවලුත් තමන් අවබෝධ කරගන්න ඕන. අලුත් නගරයකට අලුත් පළාතකට ගියා වගේ තව අවබෝධ කරගන්න ඕන. තව බලන්න ඕන සැක තියෙන තැන්, සංකා තියෙන තැන්, කුතුහලය තියෙන තැන් බලන්න ඕන. මේක මමත්වේ නිසා හට ගන්නා දෙයක්ද? එහෙම නැත්නම් මේ බාහිර හේතුවක් නිසා හට ගන්නා වූ දෙයක්ද කියලා බලන්න ඕන. හැමදේම අපිට මමත්වයට දාන්න බෑනේ. හැමදේම දාන්න බෑ. බඩගින්න, කුසගින්න, විපාසය වගේ දේවල් මමත්වයට දාන්න, නිවනට දාන්න බෑ. ඒවට වෙනවම ප්‍රතිකර්ම කරන්න ඕනේ. ඒ නිසා බුදුරෙකුණ පින්ඩපාති වඩින්න ඕනේ. ඈ උරක් හෙම්පිරිසාවක් හැදුනහම, කකුලේ තුවාලයක් අර ඇති වුනහම ඒවට වෙනවම ජීවක වෙදෙක් ධම්මල වෙදකම් කරන්න ඕන. එහෙම නැතුව මේක මට දැනෙන්නේ නැතුව ඉන්න ඕන, ඒක මට දැනෙන්න ඕනේ නැහැ කියලා එහෙම හිතන්න ඒව හොඳ නැහැ. ඒක ඒ තුවාලේ එතන ඒක කායික ප්‍රශ්නයක් හැටියට තේරුම් අරගෙන ඒක යා එතන ප්‍රතිකර්ම කරනවා. ඒක දැනීම නිසා නෙමෙයි, හිතට දැනෙන්නේ. දැන් අපි උනත් ලෙඩ දුක් වලට භාජනය වුණාම අපි හොඳට හිත මැනලා බලනවා මේක හිත වෙලා ගන්නවද කියලා. හිත නෑ. හිත කිසි දෙයක් වෙලා ගන්නෑ, කය විතරයි. මනසට දැනීම වශයෙන් ඒක හට ගන්න නැතිව පවත් ගන්න හැකියාවක් තියෙනවා. දැනට ඔය අහගෙන යන විදිය, වඩාගෙන දියුණු කරගෙන යන විදිය හොඳයි. මේ විදියට මනන් වහන්ස දිගට වඩාගෙන දියුණු කරගෙන යන ඔබට බොහෝම පින්. හොඳයි, හොඳයි. නිවන් සුවපත් වේවා. මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. නිර්වාණ ධර්මය මොන වගේ ස්වභාවයක්ද? සිතුවිලි වලින් ශූන්‍ය වූ ස්වභාවයක්ද? තදනින්ද වගේ ස්වභාවයක්ද? ආදි වශයෙන් නොයෙකුත් සැක සංකා තියෙනවා. ටිකක් ගැඹුරින් හිතන්න මේ කාරණේ මම දේශනා කරන්නේ. නිර්වාණ ධර්මයේ ඉගෙන ගන්නට බෑ. නිර්වාණ ධර්මයේ ඉගෙන ගන්නට බෑ. ඇයි ඉගෙන ගන්න බැරි? ඉගෙන ගන්නට එහි දෙයක් නෑ. ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ යම්කිසි කරුණක්, සිද්ධාන්තයක්, දෘෂ්ටියක්, සංකල්පයක්, මතවාදයක් එහි ගැඹෙනවා නම් ඒ ඉගෙනගත හැකියි. ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි මේක ගත්තොත් ඒ උගන්වන්න පුළුවන්. මේක වර්ණයක් තියෙනවා, ඒක අපිට උගන්වන්න පුළුවන්. මේක හැඩයක් තියෙනවා, ඒක අපිට උගන්වන්න පුළුවන්. මේක වටිනාකමක් තියෙනවා, ඒක උගන්වන්න පුළුවන්. එහෙ නිර්වණෙහි හැඩයක් නැත, වර්ණයක් නැත. එහි ගණනය කිරීමක් වටිනාකමක් දක්වන්නට පුළුවන් කමක් නැත. එවන් වූ දෙයක් ඉගෙන ගන්නට බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි ඉගෙනගත්ත දේවල් ටික තමයි අපි ඔළුව උඩ තියාගෙන ඉන්නේ. එයාට තමයි අපි මම 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 කියලා මේ කතා කරන්නේ. හැබැයි රැවටීම, අන්නේ රැවටීම බිමින් තිබ්බනම් ඔබ තුළ ඉදීම නිවන සැකසෙයි. මම මම කියලා ආමන්ත්‍රණය කරන්නට පුළුවන් හැම දෙයක්ම ඔබ බිමින් තබන්න. අවසාන දේත් ඔබ බිමින් තබන මොහොතේදී ඔබේ සිතේ නිවන කියන එක හටගන්න, සැනසීම කියන එක හටගන්න. මේ ලෝකේ හොයලා හොයලා ලබන්න පුළුවන් බරක් විතරයි. බරක් විතරයි අපේ ඇඟට දාගන්න පුළුවන් ලෝකේ සෙවීමෙන්, උත්සාහ කිරීමෙන් බරක්. බරක් දරාගන්නට උත්සාහය ඕන. ඒ තියෙන මගේ අතේ සියුම් වූ බරක් තියෙනවා. මංචාදි ගානකින් හරි මේකේ බරක් තියෙනවා. මම සෑගෙන ගිහිල්ලා මේ පොඩි බර මගේ අතට මම ගත්තා. එහෙත් සොයාගෙන ගිහිල්ලා කවමදාකවත් සැහැල්ලුව සාගත හැකිද? සැහැල්ලුව ඔබ කොතනින්ද සාගන්ට ඕන? සැහැල්ලුව සාගන්ට ඕන තිබෙන බර බිමින් තැවීමේ. එවිට ඔබ සැහැල්ලුව සොයාගත් කෙනෙක් වෙනවාද නැද්ද? සැහැල්ලුව සාගත් කෙනෙක් වෙනවා. එහෙත් මේ බර මම තදින් තද කරගෙන සැහැල්ලුවට මොනතරම් යෑදිලි කළත් යදින කෙනෙක් වුවත්, පතන කෙනෙක් වුවත්, ප්‍රාර්ථනා කරන කෙනෙක් වුවත් එයාට කවදාවත් සැහැල්ලුව එන්නේ නැහැ. ඇයි? හේතුව මේ යමක් රඳවාගෙන ඇති නිසා. ඔබත් යමක් රඳවාගෙන ඇත්නම්, අල්ලාගෙන ඇත්නම් කවමදාකවත් ඔබ මොනතරම් යැද්දක් ඇතුවත්, මහන්සි ගත්තත්, මේ ගත්ත දේ බිමින් තියෙන තුරු ඔබට සැහැල්ලුව නැහැ. ඉතින් සැහැල්ලුව යදින්නෙත් නැහැ, පතන්නෙත් නැහැ, යාඥා කරන්නෙත් නැහැ. යා සැහැල්ලුව බරක් තියෙන දේ බිමින් තියෙනවා. ස්වභාවයෙන් ඔබට සැහැල්ලුව ලැබෙනවා. පුළුවන් තරම් මනස විවෘත කරන්න ඕන. එවිට විශ්වයට අයිති දේවල් විශ්වය අරගෙන යනවා. වෙස්සන්තර රජුරු සතර වාහල් දොරකඩවල් විවර කරනවා වගේ ඔබේ අධ්‍යාත්මික රජ මැදුර තමන්ගේ සිත විවෘත කරා. විශ්වයට අයිති සියල්ල විශ්වය ගෙන යන්න ඕන. ලෝකයට අයිති සියල්ල ලෝකේ ගන්න ඕන. තේරුණානේ? ඒ වෘත කරන්න මනස. ඉතින් වෙස්සන්තර රජුර අවසානයේ අරගෙන ගියා තමන්ගේ දරුවෝ දෙන්නයි බෙරිඳයි. පස්සේ බලනකොට ඒ දෙන්නත් විශ්වයටයි. ඒ දෙන්නවත් අත්හරින්න ඕන. අවසානයේ තේරුණා වෙස්සන්තර රජුරවන්ට වෙස්සන්තර රජුරුවත් අයිති නෑ කියලා. ඉතුරු නැතුව අවසන් වෙනවා. අතහැරීමක් නොවේ, අතහැරෙන්නට ඉඩ හැරීමක්. අතහැරෙන්නට ඉඩ හැරීම. ගිරවෙක් අල්ලල ස්වභාවයේ පිහාඹගෙන යන ගිරවෙක් අල්ලල කූඩුවක දාලා හිර කරනවා. හිර කරගෙන ලොක් කරගෙන ඉන්න තාක්කල් ඒ ගිරව ඒක කූඩුව ඇතුලේ කෑ ගහනවා. ඔබේ මමත්වයත් එහෙමයි. ඔබත් මේ ලෝකයට නිදහසේ පාවී යන සිටවිලි. මම එමැති කූඩුවට දාලා හිර කරලා ලොක් කරලා තියනවා. ඒවා තමන්ගේ හදවත ඇතුළේ කෑ ගහනවා. මොකද්ද කියන්නේ? මට නිදහස ලබා දෙන්න. රිදවනවා. අත දැම්මොත් හපා කරනවා. ඇයි? මට නිදහස ලබා දෙන්න. ඔබත් එක් දවසක මේ කෑ ගහිල්ල උහුල ගන්න බැරි කම නිසා ඔන්න ඔය සතාට යන්න දෙනවා කියලා මේ කූඩුවේ කවුළු විවෘත කරනවා. ෂණේන් කොඩුවෙන් මේ සතායි කියලා යනවා. ඒ නිසා ඔබේ මේ මමත්වයත්, ඔබේ මේ චේතනා ධර්ම ඉගිල යන්නට බලා සිටින්නේ ඔබයි. මේ සිර කරගෙන සිටින්නේ ඔබේ මනස විවෘත කළ සැනින්, කූඩුව විවෘත කළ සැනින් ගිරවෙක් ඉගිල යන්නා හා සමානයි කියලා යනවා. ඊට පස්සේ යත් ඊළඟටත් ගිරව් දකිනවා අහස පියාසර කරන නිදහසේ. තමන් ඒ නිදහසේ පියාසර කරන ගිරවෙකුට කෑම දුන්නාම උකුරුල්ල එල කාලා යනවා. උන් බැඳලා නැහැ. බොහොම හොඳින් කැම්ටි කාලා පියාසර කරනවා. ඒ නිසා කූඩු කරගත්ත හිතක් පවත්වා ගන්නවද? එහෙම නැත්නම් අර නිදහස් කරපු සිතක් පවත්වා ගන්නවද? තමන්ගේ වගකීම, තමන්ගේ නුවණ වැඩෙන තරමට, තමන්ගේ ආලෝකයේ ඇති තරමට තමයි ඒක පේන්නේ. සමහර අයගේ ටෝච් එක මේ ආලෝකයේ මේ ළඟ යාන්තම් බොහොම මාරුවෙන් වලක් ගොඩක් බලා ගන්න විතරයි ආලෝකය. සමහර අයට තියෙන ඉදිරි පන්දම් බොහොම දුර ඈත ඉදිකට්ටක් වුණත් අහුල ගන්න පුළුවන් ආලෝකයේ තියෙන ටෝච් එකක් තියෙනවා. ඔබේ නුවණ මොන වගේද ඒක හරියට ඔබ අතේ තිබෙන ආලෝකයෙන් බබලන අර ටෝච් එක වගේ තමයි. ඒකෙත් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔබේ ප්‍රඥා ලෝකය වර්ධනය කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. නිරන්තරයෙන්ම සද්ධර්මයේ ගලපා බලන්න ඕන. අනිකුත් දේවල් ත්‍රිකෙලස් ධර්මයන්ගෙන් ඈත් වෙන්න ඕන. බාහිර කෙලෙස් ධර්මයන් ගැන හිත හිතා ඉන්නකින් ඈත් වෙලා ධර්මයේ ගැන හිතන්න පුරුදු වෙන්න ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ. ධර්ම කරුණ එකට ගලපලා ගලපලා එයාට බලන්න පුළුවන්. සම්පින්දණය කරන්න පුළුවන් ගුණයක් අට ගන්න. සම්පින්දණේ හරයන් නැති වෙනවා. ඒ විදිහ දවසින් දවස දවසින් දවස තමන්ගේ නුවණේ ආලෝකය වැඩි වෙනවා. ඒ ආලෝකය වැඩි වෙන්න එයාට වටපිටාව පැහැදිලි වෙනවා. ඊපස්සේ යාට ප්‍රශ්නේ පේන වේසනින්ම පිළිතුරු පේනවා. දැන් වේගයෙන් අපි රථයක් පදවනවා. ඉක්මනින් දකින ප්‍රශ්නේ ඇස් පේන නිසා මොකද කරන්නේ? පුහුණුව තියෙන නිසා. ඉක්මනින්ම අපිට ඒක වලකින් අගාධයකින් වාහනේ වලක්වා ගන්න පුළුවන්. හැමතිස්සෙම වීල් එක කරකැමීම පමණක් නෙමෙයි නොයෙකුත් ක්‍රම තියෙනවා. නේ සමහර වෙලාවට ඒ අගාධෙන් අපිට වේරෙන්න බෑ. අපි ඒකට බ්‍රේක් කරලා හැමින් සැරේ අගදී ගොඩට එනවා. සමහර වෙලාවට අපිට පුළුවන් ඒ යන වේගයෙන්ම පැත්තකට කපලා වාහනේ අරගෙන හදවගෙන යන්නට හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඒකට ගන්න පුළුවන් තව ක්‍රියාමාර්ග 100000 ගන්න වෙන්න පුළුවන්. එතන ස්ථානෝචිතව අවස්ථානුකූලව ගන්න ක්‍රියාමාර්ගයක් වෙනවා. ඒ හැමදේම ඇති වෙන්නේ අවබෝධය දැකීම පැහැදිලි වීම නිසාමයි. රාත්‍රී කාලයේ ගමන් කරන වාහනයක ඉස්සරහින්ම ගමන් කරන්නේ කුමක්ද? ඉස්සරහින්ම ගමන් කරන්නේ ආලෝකය. ලයිට්ස් නේද වාහනේ, විදුලිය, ආලෝකය තමයි ඉස්සරහින්ම ගමන් කරන්නේ. එසේ නැතුව අපිට ඒ ගමන යන්න පුළුවන් කම නැහැ. විදුලි පාන් බල්බේ නැතුව ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. ගියොත් එහෙම අනිවාර්යෙන් අනතුරු ප්‍රසාද වෙනවා. ඒ නිසා ආලෝකමත් බලන්න, ආලෝකයෙන් ළුවන් බලද්දී මේ කර්ම පැහැදිලි කර ගැනීම වෙනවා. බුදහාමුදුරුවෝ වටින්නේ අසා දැනගෙන පැහැදිලි කර ගන්නවට වැඩිය තමා තුළම තමන් ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න ඕන. එවිට තමන් කෙමින් කෙමින් ශක්තිමත් වෙනවා, පුහුණුවට ලක් වෙනවා. අත්දැකීමෙන් තමන් ප්‍රශ්න විසඳ ගන්නවා. ඒ අපහසුම කරුණක් විතරක් මම අසා දැනගන්න ඕන කියන ශක්තිය ඇති වෙන්න ඕන. ඒ නිසා බැරෑරුම්ම කරුණු තමා තුළ තමන් අඳුන ගන්න ඕන. ඒ කරුණු පමණක් මම විසඳ ගන්නවා. අර කුඩා කුඩා දේවල් පුළුවන් තරම් මමම ධර්මයේ ශ්‍රවණය කරමින්, යෝනිසෝ මනසිකාරයේ දෙමින් මම විසඳ ගන්නවා. මොහොතක් අතර වෙලා බලන්න ඕන මේ කාරණයට හේතුව මොකක්ද? මේ කුමක්ද? කොතනින්ද මේ හටගත්තේ? ආදී වශයෙන් බලන කල තමන්ට තේරෙනවා ප්‍රශ්නෙසුම. ඒකේ නුවණ වැඩෙනවා. තමන්ට සහනයක් ඇති කරගන්න පුළුවන්. නිසා තවත් උනන්දුවෙන් ධර්මය අසන්න, තව තවත් ධර්මය පැහැදිලි කරගන්න හැකියාව දෙනවා. අපි මේ පුජ්‍යලත්වයට එකතු කරගන්න තවත් රස්සාවක් නෙමෙයි. අපි හැමදේම එකතු කරේ පුජ්‍යලයට. පුජ්‍යලයට ගයක් හැදුවා. පුජ්‍යලයට වාහනයක් ගත්තා. පුජ්‍යලයට නිලතර සානාන්තර ගත්තා. පුජ්‍යලයට අඳින පොළඳින දේ ගත්තා. හැබැයි මේ අපි කරන්නේ ඒක නෙමෙයි. මේ කරන්නේ පුජ්‍යලත්වය නැති කිරීම. ඒකද සූදානම් වෙලා ආපසු ගමන, උඩුගම් බලා යන පටිසෝතගාමී ප්‍රතිපදාවයි මේ යන්නේ. මෙතෙක් කාලයක් ආවේ මම පුජ්‍යලයට ගොඩක් දේ එකතු කරා මහන්සි වෙලා, දැන් මම පුජ්‍යලයව නැති කරන්න ලෑස්ති වෙන්නේ. ඒකට හේතුව පුජ්‍යලය තමයි මම මෙච්චර කාලයක් මහන්සියට වේදනාවට පීඩාවට ලක් කළේ. දැන් මම නැති කරන්නේ පුජ්‍යලය. පුජ්‍යලය සිටින තාක් කල් මොන දේ ලබා දුන්නත් ඒ පුජ්‍යලත්වය මහා සාගරය වගේ තමයි, කවදාවත් සෑහෙන්නේ නිවෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. ගින්නක් වාගේ ඒකේ ඇතිවීම නැහැ. ගින්න සෑහීමටපත් කරන්න බෑ. ඒ නිසා ඒ වගේ මනසක් තේරුම් අරගැනීමේ අතහරින්න අපි පුරුදු වෙන්න ඕන.
ඒ මම කියනවා කිසිම ක්‍රියාවලියක් නොගෙන හිටියොත් ඒ මනුස්සයා ගහන එකක් නෑ
කියන්නේ.
මොකද අපිත් එක්ක තියෙන අර ප්‍රතික්‍රියා මාත් අහන්න දැන් ඒ මනුස්සයා ගහන තීරණය වෙන අන්තිම මොහොතේ අපේ සැලීමක් තිබුණොත් තමයි අපේ සැලීමක් නොදැක යන හිටියොත්
ඒ මොනසේ අන්තිමත් එකට ඇත. දැන් කොහොමෙන් හරි උත්සාහ කරන පුජ්‍යලය බේර ගන්න ගුටි කුටු කුටු කුටිනකා ඉන්න ක්‍රමයක් තමයි ඔය.
ඔව්.
සොයන්නේ. ඒ කියන්නේ හොඳින් පුළුවන් ද බේරලා යන්න. සටන් කළ පුළුවන් ද බේරලා යන්න. එහෙම නැත්නම් දුවල පුළුවන් ද බේරෙන්න. මේ හැම දෙයකින්ම ඔබ උත්සාහ කරන පුජ්‍යලය බේර ගන්න. ඒ කියන්නේ ඔබ තුල පුජ්‍යලය ඉන්නවා. කවුද පුජ්‍යලයක් කියලා, ඔබ කුමක්ද පුජ්‍යලයක් කියලා අල්ලගෙන ඉන්නේ? මොනවද ඒ පුජ්‍යලයක් කියන තැන සඳහිලා
තියෙන්නේ? එනට මට නම් මේ වෙන්නේ ඉස්සර වගේ මාත විශේෂයෙන් මට කියන්න දෙයක් නැහැ ඇත්තටම පුද්ගලයා කියලා. ඉස්සර නම් තිබුණා මට මේ ව්‍යවසාය අවශ්‍යයි මම කියන්නේ. ඒ සංකල්ප ගොඩක් දුරට නැහැ. නමුත් දැනට තියෙන එක අවුල ඇත්තටම අර
ගැඹුරු මනසේ යම් කිසි
යක්ෂිතයක් තියෙනවා.
තියෙනවා මේ බරක් හැටියට යම් කිසි යත් යුතු දෙයක් හැටියට සැහැල්ලුව ලබා ගන්න දෙයක් හැටියට තියෙනවා.
විශේෂයෙන් නම් කරන්න පුළුවන් දෙයක් ඇත්තටම මට තේරෙන්නේ නැහැ.
ඒක හඳුන ගන්න ඕනේ. ඒක නම් කර ගන්න බැරි වුණාට තව හඳුන ගන්න ඕනේ ඒක. තව හඳුන ගන්න ඕනේ ඒක. එහෙම නැතුව ඒ දේ තබාගෙන අපි මොනතරම් ධර්මයෙන් දැනුවත් වුණත් අර අතමිටු මෙලෝගන එන දවසේදී ධර්මයේ පැත්තකින් තිබ්බා එදාට මතු වෙන්නේ අර පුජ්‍යලයා. පුජ්‍යලයා තමයි ඊළඟට පිළිතුරු පටන් ගන්නෙ. හැබැයි ඔතන ඒ තියෙන අවසානයේ තියෙන ඒ ගැටලු ස්වභාවයන් ටිකත් අපි එළියට ඇදලා දාලා එතන ධර්මයේ තැන්පත් කළොත් ඔබ ධර්මයෙන්ම තමයි අර අමෝරාගෙන එන මිනිස්සෙකුට උත්තර දීම සඳහා ලබා ගන්න. ඉතින් ඒ නිසා ඒ තමන් දැනුවත් වීම කියන එක තියෙනවා. දැනුවත් වෙන්න ඔබ අර අධ්‍යාත්මය තුල අර රැඳිලා තියෙන රොන් මඩ ටික ඉවත් කරන්න. තවමත් ඒ පුජ්‍යලයා මතින් නැගුණු මමත්වේ දෝංකාරය එහෙම නැත්නම් ශේෂ වුණු කොටස් තාම පවතිනවා. ඒ කොටස් ටික ඉවත් කිරීම සඳහා උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඒ ටික ඒ කොටස් ටික එකතු ඉවත් කළොත් එහෙම ඔබට දැනෙනවා ඇති ඔබ නැති වෙනවා. දැනට ඔබ යම් කෙනෙක් නේද? පුජ්‍යලයෙක් නේ. අහවල් වෘත්තියක් කරන, අහවල් ස්වરૂපයක, අහවල් චින්තනයක් තියෙන, අහවල් දර්ශනයක් තියෙන කෙනෙක්. මේ වගේ කෙනෙක් කිසිවෙක් නොවේනේ. නේ කිසිවෙක් නොවනවයි කියන තැනට අපි එන්න ඕන. කිසිවෙක් වේ කියන තැනින් කිසිවෙක් නොවේ කියන තැනට එන්න ඕන. ඒක බාහිර නුවණින් තේරුම් ගත්තට මනස තාම ඒක තේරුම් ගන්නෑ. තමගේ ආත්මය තාම තේරුම් අරගෙන නෑ ඒක. ඒ නිසා ආත්මයට ඒ තේරුම් කරලා දෙන්න ඕන. වටහලා දෙන්න ඕන. නැත්තම් ඔයාව ඔතනින් එළියට ආවොත් එහෙම ඒකට පුළුවන් ඔබ ආයි ධර්මයෙන් බැහැර කරන්නට අපායට ගෙනියන්න උනත් පුළුවන්. දැනට එයා හැංගිලා ඉන්නේ. මේ ධර්ම බලවේගයක් ඔබ ලබා දුන්නු නිසා එයා හැංගුණා. දැන් ඔබ පිටින් ඒක තව තවත් දැනුවත් කරමින් ඉන්න අර හැංගිච්ච එක න හොයන්නේ නැතුව. ඒ හැංගිච්ච එක න අනිවාර්යෙන් හොයන්න
ඕන. ඒක බලව ඊට පස්සේ මට එකපාරට දැනෙන්නේ ඒක ඉවරනකොට පස්සේ මට ලොකු වෙනසක් තේරුණා. මොකද මම හිතපු තැනකින් වෙනතකට වැටුණා.
ආ
දෙකෙන් පස්සේ මම කල්පනා කරා එහෙම වුනේ ඇයි මොකද ඉතින් පොඩි අදහසක් ආවා. ඒ කියන්නේ
මම තාම තියෙන මමත්වයේ ඉස්සරහට එන දැන් මම ඒ වගේ දෙයක්ම තමයි කිව්වේ. අවියක් කමෝරාගෙන අත මිටිමලෝ කර ඉස්සරහට එන මිනිස්සයා ඉදිරියේදී ඔබ මොකද කරන්නේ කියලා. දැන් අපි මොනතරම් නුවණින් අවබෝධයටපත් වෙලා හිටියයි කියුවට වැඩන්නේ ආත්මය අවබෝධයටපත් වෙන්න ඕනේ කියන එකයි තියෙන්නේ. ඔය තියෙන්නේ තමා පිළිබඳව ඇති කරගත්ත රාමෝ ඔය තියෙන්නේ. තමා ආරක්ෂා වෙන්න, තමා රැකෙන්න ඕන මේ මගේ ඇසකන නාසය, මේ මගේ ශරීරය, මේ මගේ ආත්මය කියලා තාමත් අර අනුන්ගේ ඉඩමේ මුල්ගල දාගත්ත ස්වභාවය තාමත් තියෙනවා. තරපදියම් වෙච්ච ස්වභාවය තේරුම් කරගන්න ඕන ශේෂයක් තරම්වත් දෙයක්වත් මෙතන නැහැ. මම ජීවත් වෙන්නේ සතර මහා භූතයන්ට ගේ දේවල් කුලියට අරගෙන ඒවට පින් සිද්ධ වෙන්න මම ඒතුළු අර කුලී කාලය කියන එක හරියටම මනසට තේරුම් කරගන්න ඕන. ඊට පස්සේ ඒ සියල්ල අතහැරියද දැන් පස්සේ එයා කුලීකාරයෙක් වෙන්නේ නැතුව එයා ස්වභාව ධර්මයේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. කුලීකාරයෙක් නෙමෙයි ස්වභාව ධර්මයේ අයිතිකාරයෙක්. ඒ ඔබ කුලීකාරයෙක් වෙලා පොඩි තැනක රැඳිලා ඉන්නවට වැඩිය අනන්ත විශ්වයක ස්වභාව ධර්මයේ අයිතිකාරයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා සෑම විටම ඔබගේ අර ගැටලුව තියෙන තැන ස්පර්ශ කළා ඒ ගැටලුව තියෙන තත්වය මුදා හරින්න ඒ ගැටලුව දුරී කරන්නම වැඩපිළිවෙලක් කරන්න. එතනින්ම ධර්මය මතු කරගන්න. එතෙන්ටම ධර්මය සම්බන්ධ කරන්න. එවිට ඔබගේ තියෙන ගණී භවනය වෙලා තියෙන මමංකාරයේ ලක්ෂණ දිය වෙලා යනවා. තුනී වෙලා යනවා. නැති වෙලා යනවා. මමත්වයක් එක්ක කවදාවත් සිත වර්තමානයේ පවත්වන්න පුළුවන් කම නැහැ. මමත්වයක් එක්ක පවත්වන්නට හැකියාවක් නැහැ. වර්තමානයේ සිත පවතින්නේ නැහැ මමත්වයෙන් දුර වෙන තුරුම. නිරන්තරයෙන්ම සෑම මිනිසෙක්ම කාල තුනේ ස්පර්ශයෙන් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. කාල තුනෙන් තොරව එක කාලයක් ගන්නට බැහැ. අතීතය ගැන හිතුවත් වර්තමානය සහ අනාගතය දෙතට සම්බන්ධ වෙනවාමයි. අනාගතයේ සිතුවත් අතීතය සහ වර්තමානයටට සම්බන්ධ වෙනවාමයි. වර්තමානය ගැන සිතුවත් අතීතය සහ අනාගතය සම්බන්ධ වෙලාම තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ධර්මයේ කියවෙන මේ මොහොත කියන එක ලබන්නට මේ මොහොත කියලා කියන්නේ වර්තමානයට නෙමෙයි. මේ මොහොත කියන්නේ වර්තමානයට නෙමෙයි. ඒ මේ මොහොත කියන එක ලබන්නට මේ කාල තුනම අත්හරින්න වෙනවා. ඊට පස්සේ මොකද දැනෙන්නේ? කාල තුන අත්හැරියත් මොකද දැනෙන්නේ? හරියට හරියට ඉස්සරහට ගිහිල්ලා උත්තරේ දෙන්න. ඍජුව යන්න ඕන. අර එඩිතර කම තියෙනවානේ සිංහේ කිව්වගේ. එහෙනම් පණින්න නිකන් පස්සට යන්න එපා. තව ඒක දැනගන්න. මොකද මේ ආලෝකය සහ අඳුර එක්ුණා වගේ කියන්නේ? එක් කරන්න පුළුවන් ද ආලෝකය අඳුර? ආලෝකය සහ අඳුර නැති වුණා වගේද ආලෝකය සහ අඳුර එක්ුණා වගේද? මම අහලා නැහැ ආලෝකය සහ අඳුර එක් කරන්න පුළුවන් කියලා. ආලෝකයේ ඇති තැන අඳුර නැහැ, අඳුර ඇති තැන ආලෝකය නැහැ. ඔව්.
වහන්සේ දේශනාවක් කියනවා අපි ඇස් දෙක පියාගත්තම අපිට පේන අඳුර. ඊට පස්සේ මේ ආලෝකය දෙකම නැහැ.
උපතින්ම කෙනෙක් ආලෝකය දන්නේ නැහැ, අඳුර දන්නේ
නැහැ.
අත්දැකීමෙන්ද කියන්නේ? නැහැ. අත්දැකීම නෙමෙයි ඒක. අපි ටිකක් කෙනෙක්ගේ විමසල බලන්න. කට්ටියක් අන්ධ කෙනෙක් බලන ඒ අන්ධ අයගේ තේකේක ස්වභාවයේ මට්ටමේ අය ඉන්නවා. ආලෝකයෙන් පේන අය ඉන්නවා, අඳුරන්නේ නැති අය ඉන්නවා, සමාලයට ගන්න අන්ධකාරය අඳුරන අය ඉන්නවා. උපකල්පන තියෙනවා. නමුත් අනිත් ඉන්ද්‍රයන් තියෙනනේ, ඉන්ද්‍රයන් එකක් තිබුණත් එයාට වැඩ කරනවා. ගඩ විලා වගේ සතෙක් ගත්තත් නේ, ඔයාට මොකවත් මේ කන් පෙන්නලත් නෑ, නාහේ පෙන්නලත් නෑ, ඇස් පෙන්නලත් නෑ, මොකවත් නෑනේ. නමුත් එයාට මුළු ඉන්ද්‍රිය පද්ධතිය තුළින්ම ඒ සංවේදීතාවයන් ගලාගෙන යනවා. ඒ වගේම ඔය මොහුදු ජීවි ශක්තියෙන් ඉන්නෝ ඒගොල්ලන්ට කිසිම ඉන්ද්‍රියක් පෙන්නලා නෑ. ඔය නිකන් ජෙල් එකක් වගේ නේද පවතින්නේ. නමුත් ඒ ඇතුළ ජීව ශක්තිය තවදෙන ස්වභාවයක් තියෙනවා. එහෙමනම් අපිට මේ ලෝකය හඳුනා ගැනීම සඳහා කුමන හෝ ආකාරයකට ඒ සංවේදී කරගන්නා වූ ඉන්ද්‍රිය පද්ධතියක් තියෙනවා. මිනිස්සෙකුට නොවුන, මිනිස්සෙකුගේ ස්වરૂපයකට නොවුනට එයාගේ ඒ දැක්ම සමෙන් හෝ මොනම හරි තැනකින් එයාට සංවේදී ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි එතන ජීවි ශක්තිය පවතින්නේ. දැන් අපි මේ උත්සාහ කරන්නේ මේ ආත්මය ඇති කරන්නවත් නැති කරන්නවත් නෙමෙයි, මේ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච තැන තියෙන මුලාව නැති කරගන්න. ඇති කරන්නවත් නැති කරන්නවත් මේ කාටවත් පුළුවන් කමක් නැහැ. නැති කරන්න හැදුවට නැති කරන්නත් බෑ, ඇති කරන්න හැදුවට ඇති කරන්නත් බෑ. නමුත් නැති තැනක දෙයක් ඇති කරගත්ත විද්‍යාවක් තියෙනවා. නැති තැනක අයිතියක් නැති තැනක ඇති කරගත්ත විද්‍යාවක් තියෙනවා. දැන් අපි අතහරින්න ඕන බාහිර ඉඩ කඩම් ධනය නෙමෙයි. අප අතහරින්න ඕන අපේ සිත. පංච උපාදානස්කන්ධය අතහරින්න ඕන. මේක කවුරුත් කියලා දෙන්නේ නැහැ නේ. අපිට පිටින් දීලා පාරමී පුරන්න අතහැරීම පුරුදු කරන්න කියලා නේ කියන්නේ. ඒක නෙමෙයි මේ අධ්‍යාත්මික චේතනාමය අවිද්‍යාත්මික අල්ලා ගැනීම අත්හරින්න ඕන. ඔව්, ඔබ දැනුම තුල පූර්ණත්වයට පත් වෙලා තියෙනවා. ඒ දැනුම තුල පූර්ණත්වයට පත් වෙන්නක පුළුවන් තරම් අර අනුශේෂ පවා ඉවත් කිරීම සඳහා භාවිතා කරන්න, පුරුදු පුහුණු කරන්න. තමන්ගේ සිතේ තියෙන දේක් හැමදෙස්සම එළියට ඇදලා දාන්න තමන් නිදහස් වෙන, තමන් සැහැල්ලු වෙන. කිසිවෙක් වන්නට නෙමෙයි. ධර්ම දැනුම තියෙන කෙනෙක් හරි, වෙන කෙනෙක් හරි, බණ කියන කෙනෙක් හරි, කියන කෙනෙක් හරි, කිසිවෙක් නොවෙන්නට නෙමෙයි. යම් කිසි දවසක ඔබට හැකිනම් සිංහනාදේ වාගේ ප්‍රකාශ කරන්නට මම කිසිවෙක් නොවේ. ඒක නැගෙන්න ඕන ඔබේ අධ්‍යාත්මයයි, ඒක හඬ නගා ආධ්‍යාත්මය ඔබේ හඬ නගා ඒක කියන්න ඕන. මම කිසිවෙක් නොවේ කියලා ඔබේ අධ්‍යාත්මය හයියෙන් කෑ ගහලා කියන්න ඕන. එදාට ඔබට පූර්ණ සහනය ලැබේ. ඒකට අප්‍රමාදීව ක්‍රියා කරන්න. ඔබ බණ අහන්න බෙල්ල ගලවන පැත්තකින් තියලා, ඔළුව ගලවන පැත්තකින් තියලා බණ අහන්න. එතන නෑ, ඒ විමසීම යොමු වෙන්න ඕන ඔබේ හදවතටයි. හදවතටයි ඒ විමසීම අරගෙන යන්න ඕන. මෙතනම රඳව ගන්න එපා. ධර්ම කරුණු කෙලින්ම හදවතට ඒක සම්බන්ධ කරන්න ඕන. මොකද සම්මර්ෂණේ වෙන්න ඕන, ඊට පස්සේ අර පරිවර්තනේ වෙන්න ඕන. ප්‍රතිපත්තිය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය ඒක ඇති වෙන්න ඕන. සම්මර්ෂණේ සිද්ධ වෙනවා, සම්මර්ෂණේ ප්‍රතිපත්තියට ගමන් කරන්න ඇති ගතියක් තියෙනවා. ඒ හැම දෙයක්ම අනිවාර්යෙන් ප්‍රතිපත්තිය කරා යොමු කරන්න ඕනේ. ඒක මම කියන්නේ බෙල්ල ගලවලා පැත්තකින් තියලා බණ අහන්න කියලා. එහෙම බණ අහනකොට ඔබට අනිත් ටිකත් ඉක්මනින්ම සුද්ධ කරගන්න හැකියාව ලැබෙයි. මොකද ඒ ටික තියාගෙන ඔබ එතනට එතන ඒ ප්‍රශ්නේ විසඳගන්න නැතුව වෙන මොන ප්‍රශ්නේ විසඳගත්තත්, වෙන මොන කරුණු ධර්ම කරුණු දැනගත්තත් ඔබට ඇති වෙන ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා ඔය ප්‍රශ්නේ විසඳගන්න කදිගට ධර්මයේ හෝ මාස කීපයක් ඇතුළත සති දෙක තුනක් ඇතුළත වුණත් ඔබට ඒක අභියෝගයක් නෙමෙයි. කැප වෙන්න ඊට පස්සේ කැපවීමක් කරන්න එක දිගට ආයි මේක පරක්කු කර තිබුණොත් එහෙම ආයි එතන අර සෝද මඩේ දාන ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා එක දිගට යම් මේ කැපවීමක් කළොත් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න හැකියාව ලැබේ. හොඳයි මෙතුමා හදිසියෙම ආවා මට කතා කරන්න බැරි වුණා. අද හොඳයි මොන ගැහුණා. එතුමා කොහෙද රට ගිහිටියා නේ? ඕස්ට්‍රේලියාවේ මොන ගොඩේ ඇඩිලෙඩ් වල ආසේ කළා. ගොඩාක් අය මේ රට ගියාට පස්සේ තමයි බණ අහන්නේ. දැන් මේකත් ඒ කතාව ගොඩ අඳුනේ මම රට ගියේ ඉන්න තමයි බණ ඇහුවේ. මෙහෙ ඉඳන් බණ අහන්න හම්බෙන්නේ මේ මොකද්ද අමුතු ගුණයක් තියෙනවා. මේ බණ අහන්න හම්බෙන්නේ ලේසියෙන් කියලා. ඔව් කම්මි කතා කරමු. කොහොමද? මොකද ආව බිය. ආධ්‍යාත්මික බියක්. ආධ්‍යාත්මික සටනක් ඇති කරන්න සිද්ධ වුණා. බියක් දැනුණා නිකන් මරණ බයක් වගේ එකක්. සතර පායක යන වගේ බයක් දැනුණා. ඊට පස්සේ ධර්මය පුරුදු කරගෙන යනකොට ආධ්‍යාත්මික සටනක් දෙන්න වුණා. දෙසැම්බර් 31 වෙනිදා මට මාව නැතිව ගියා. කලින් ඉඳලා අපේ වාහනයට තිබුණද නිකන් ලෝකේ මට ගත යුත්තක් නැහැ, ආයේ ලැබිය යුත්තක් ලෝකේ ජයග්‍රහණයක් කියලා ලබන්න දෙයක් නැහැ කියන එක දැනෙලා තිබ්බද? කලින් ඉඳලා දැනලා තිබුණ බණහන් යමුනේ ඒකයි. ඒකයි. එතකොට ඊපස්සේ ධර්මයේදී අභියෝගයක් ලැබුණා. ඒකත් එක්ක ඔබට සටන් කරන්න සිද්ධ වුණා. සටන් කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මට මාව නැතිව ගියා. දැන් ඔතන ඉන්නේ කවුද? හැල්ලෝ බලනකොට කවුරුවත් නැහැ. සතුටෙන් ඉන්නවා. එතස හැල්ලෝයි. ගැටලුවක් නැහැ. ඔව් ඒක තමයි. ඈ? පැහැදිලිව අහන්න පුළුවන්. ධර්ම කරුණු හොඳට තේරෙනවා. සන්තෝෂයෙන් දෙනවා. වේගයක් හරි ගැටලුවක් හරි ආවහම මේ ඒක ඉක්මනින් සිඳී යන ගතියක් වැඩි වෙලාවක් තියෙන නැති ගතියක් තියෙනවා. වෙනදා හොස්සලගින් මැස්ස ගියක් තරහ යන එක්කෙනාට දැන් එහෙම නෑ. සාමාන්‍ය කණින් ඇදලා ගියක් ප්‍රශ්නයක් නෑ. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපේ ප්‍රශ්නයක් කියලා නේද? හිතාගෙන ඉන්නට පුළුවන් අත්හැරීමක් තියෙනවා දැනෙනවා. එහෙනම් ඒක වටිනවා. කච්චර දෙන මට බොහෝම පින්. ඒක තමයි හිතේ නිදහස ගැන ඉතින් තියෙන තම මොනවද ඉතින් කියන්න තියෙන නේද? තමන්ගේ නිදහස ගැන තමන්ගේ බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබුණු මේ ධර්ම දහය ආදී තියෙන සන්තෝෂය තවත් වැඩි කරගෙන, තවත් අවබෝධය පුළුල් කරගෙන, තවත් ධර්මයේ යෙදෙමින්, තවත් අන් අයට ධර්මය ලබා දෙමින්, තවත් අන් අය ධර්මයේ යොදවමින් කටයුතු කරන එක තමයි තියෙන ලොකුම සන්තෝෂය. මොකද ධර්මයේ වෙනුවෙන් අපි කරන්න තියෙන සම්බදානං ධම්මදානං ජිනාති කියන්නේ මේකට නේද? තව කෙනෙකුට ධර්මය දුන්නොත් ඒක තමයි ලොකුම දායකය. මම දන්නේ මගේ ජීවිතේට මට හම්බ වෙච්ච ලොකුම තෑග්ග තමයි ධර්මය නේද? එතකොට අපිටත් තව කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දායාදේ තමයි ධර්මය. යමෙකුට ධර්මය ලබා දුන්නා නම් එයාගේ දෙමව්පියන් විසින් ලබා දුන්නු දේපළ වලට වඩා පිළිසරණක් එයාට ඒ ධර්මයේ තුලින් ඇති වෙනවද නැද්ද? අනිවාර්යෙන් ඇති වෙනවා. තමන්ගේ දෙමව්පියන්, තමන්ගේ ස්වාමියා, තමන්ගේ ස්වාමි දියණිය ආදි වශයෙන් මොන කවුරු හරි දීපු ඒ දේවල් වලට වඩා රාජරාජ මහා මාත්‍යෙක් ලබා දීපු ගම්වරයකට වඩා නේද? රජගමකට වඩා මේ පුදුමාකාර ප්‍රසාදයක් සතුටක් ඒ දැන තුල තියෙනවා. ප්‍රශ්නයක් කියලා එහෙම කියන්න දෙයක් නැතුව ඉතින්.
රසයක් කියලා හිම දෙයක් නෑ. ඉස්සර නම් තිබුණ කෝටියක්. දැන් බලන්න එක තැනකින් වෙනස් වෙනකොට අර සියල්ලම වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා නේද? අපි එක තැනකින් ස්විච් එකක් ඔන් කරනකොට මුළු ශාලාවම ආලෝකමත් වෙනවා. ඒ වගේ අපි එක තැනකින් මේ මමත්වයේ දුර්ලන අවස්ථාවේදී අපිට හැකියාව තියෙනවා අර සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපය ගන්න මේ මමත්වයේ අතුරුදහන් වීමත් එක්කම. හොඳයි, මේ අතුරුදහන් වීමක් ඇති වෙනකොට Tamanට මොනවා හරි විශේෂ මොනවා හරි දැනුණද වෙනසක් ඇති වුණාද? කපාලට හිස් වෙලා ගියා වගේ. කොහමද ඒක Tamanට දැනෙච්ච වෙන්නේ? තමන්ගේ අර නාමිකව හිටපු මොකද නම මාත් පියරත්න නිකන් මෙහෙම හොස් ගාලා නැතුව ගියා වගේ පියරත්න කියලා කෙනෙක් හොයන්න බැරුව ගියා වගේ ඈ දැන් පියරත්න කියලා මං කාටද කියන්නේ? එතකොට පියරත්න කවුද දැන්? පියරත්න නෑ බලන්න නමක් හරි හොඳයි නේද? ප්‍රියරත්න. ඉතින් මේ බොහොම ප්‍රිය මනාප වූ රත්නයක් තමයි නේද? ඒ තමාගේ සිත තුළ පිහිටන්නේ බුද්ධ රත්නය එතන පිහිටනවා, ධම්ම රත්නය එතන පිහිටනවා. ධම්ම රත්නය බුද්ධ රත්නය පිහිටපු ගමන් එයා සංඝ රත්නය බවට පත් වෙනවා. එයාගේ හිත සංයමයට පත් වෙනවා. ඉතින් සංඝ කියන එකට කියන ඉතින් සමූහය කියන වචනයක් පාවිච්චි කරන සමහර අය. මම නම් හිතනවා ඊට වැඩි දෙයක් සමූහය කියනවටත් වැඩි අර බුද්ධ සහ ධම්ම රත්නයෙන් තිබුදුණු කෙනාට තමයි සංඝ රත්නය කියලා කියන්නේ කියලා මගේ ඉදරේ හිතනවා. සමූහය කියන දෙයකට වැඩි වටින්නේ ඒක තමයි. ඉතින් ඕනම කෙනෙක්ගේ අධ්‍යාත්මය තුළ සංඝ රත්නය නිර්මාණය වෙනවා. ස්වභාවිකව ඒහි භික්ෂු භාවයක් හට ගන්නවා. ඒ කියන්නේ ඉබේම සිවුරු පෙරවිලා ඉබේම හිස බෑවිලා ඉබේම හැමදේම සිද්ධ වෙනවා. කියන්නේ ඔන්නේ අධ්‍යාත්මික ඔන්නේ මම දුරු වීම තමයි. කෙනා නැති වෙලා ගිහිල්ලා නාම අහෝසි වෙලා ස්වභාවිකවම අධ්‍යාත්මය තුළ භික්ෂු භාවයක් හට ගන්නවා. ධාරු චීවර කෙනාටත් එහෙමනේ නේ. ඉතින් අපි ඒක බාහිරෙන් බලන්න එපා. අධ්‍යාත්මය තුළින් ඉබේම අර සියල්ල සිදු වෙනවායි කියන එක තමයි මේ පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේගේ අරිහත් ධජය චීවරය කියන එක එතනින් පෙන්වෙනවා. ඒක රෙදි කඩක් නෙමෙයි එතනින් ක්‍රියාත්මක වෙන්නේ. එතනින් පෙරවෙන්නේ ධර්මය නේද? එතකොට ධර්ම රත්නේ ඇති තැන බුද්ධ රත්නේ ඉන්නවා. බුද්ධ රත්නේ ඇති තැන ධර්ම රත්නේ ඉන්නවා. එහෙමනම් අපි දකින්නේ මොන බුදුහාමුදුරුවද දැන්? අර ධර්මයේ හරහා දකින බුදුහාමුදුරුව දකින්නේ. එතකොට ඒ බුදුහාමුදුරුව වෙනුවෙන් මම කියන්නේ කෝඩු ගෑල්ලක් ඉඳලා කවුරු හරි කෙනෙක් කියනවා මේක බුදුහාමුදුරුව වෙනුවෙන් සිටවල තියෙන්නේ කියලා. මං කියන්නේ ඒකටත් ආචාර කරන්නේ ඉස්සරමන්න. මොකද හේතුව මේ මහ පොළොවේ මේ අසරණ වෙන මිනිස්සුන්ට කවමදාකවත් මොනම විදියකවත් සොයා ගන්නට බැරි හිතන්නටවත් බැරි දෙයක් තමයි මේ ධර්මය කියලා කියන්නේ. ඒක කල්යාණ මිත්‍රත්වයක් විසින් ලබා දෙන අත්දැකීම් අපි දකිනවා මිස ලේ ඇටමස්සහර සිඳී ගියද මේ මිහි තලයේ ලෙහිසින් කෙනෙක් අවබෝධ කරවන්නේ නැහැ. පුදුමයි වෙනවා. කොහොමද මේ වගේ දහමක් Taman තනියම සොයාගත්තේ කියන එක පුදුමේ දනවනවා. අදත් ඒක හිතාගන්න බෑ. අපේ හිතවලට මගේ හිතටවත් ඒක හිතාගන්න බෑ. මොනවත් මට නෙමෙයි ඒක සරුවත් මුගලන් මහරහතන් වහන්සේලා බව ප්‍රකාශ කරලා තියෙනවා. ස්වාමීනි මේක පළමු වතාවට මේ දහම පාලකලේ කොහොමද කියලා හිතා ගන්න බෑ බුදුරජාණන් වහන්සේ. කොහොමද මේක තේරුම් ගන්න අපේ ළඟ ඉන්ද්‍රියක් නැහැ. බෝවහන්සේ කොහොමද මේක ප්‍රත්‍යක්ෂ කළේ කියලා බුදුහන්සේලා උදාහරණ අරන් ඒ කාන්තේන් මිහිතලයේ මත ඉපදුණු ශ්‍රේෂ්ඨතම මිනිසා ඒ ගෞතම මහා බුදුරජාණන් වහන්සේ. අපේ රටේ නෙමෙයි ඉන්දියාවේ නේද? අපේ ගෝත්‍රයේ නෙමෙයි හින්දුන්ගේ ගෝත්‍රවල. නමුත් අපිට ඒකේ වැදගත්කම නෑ. අද වුණත් අපේ විවේචනයක් තිබුණත් අපිට ඒක තියෙන්නේ පක්ෂයක්, පාටයක්, ජාතියක්, කුලයක්, ආගමක් මුල් කරගෙන නෙමෙයි. ඒක වරදක් වරදක් හැටියට සහ හරිදී හරිවැදියට සලකන ස්වභාවය පමණයි තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කියන ඒ උත්තමයන් වහන්සේ ඒ ඇති කරගත්ත, අවබෝධ කරගත්ත ඒ උත්තරීතරත්වය අපිට හිතලින් හිතන්න බැරවදා. ඒ නිසා බුදු කෙනෙකුටවත් බුදු කෙනෙක්ගේ ගුණ හිතලා නෙම කරන්න බෑ කියන්නේ. ඒකට හේතුව ඒක අනන්ත විශ්වය හා සමානයි. එතකොට මුළු මහත් විශ්වයම තමන්ගේ හදවත සහ ඥානය බවට පත් වෙනවා. ඒක අසිරිමත් ගුණයක්. ඒ ඉතාම ශාන්ත ගුණයක්. මේ ධර්මයෙන් තව තවත් හිත විවෘත කරගෙන, දහස් කරගෙන කටයුතු කරන්න. මොනවද තව තියෙන ප්‍රශ්න? මොකද සතුට ප්‍රකාශ කරන්න බොහොම දයාවතුනාද මේ ලංකාව කොහෙද ගම? ගාල්ලේ ඉන්නේ නම් දුර ඉඳලා ඉන්නේ, දිගට දිගට ඉන්න බැරි වෙනවා. දරුවෝගේ ගෙදර ආපු ගමන් ආලා. ඒක තමයි. තවදුරටත් ධර්මය අහන්න, ප්‍රගුණ කරන්න, සන්තෝෂයෙන් ඉන්න. මං හිතන්නේ ඔබතුමාගේ ගැටලුවක් ඇති වුණොත් ඒ හැම ගැටලුවකටම විසඳුමක් ඒකම තියෙවි. ඈ ගැටලුව උගුර ළඟට එනකොටම විසඳුමක් ඇවිල්ලා තියෙවි. ඒක මුවින් පිට වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද. මටත් එහෙමයි. ධර්මයේ දැක්ක දවසේ ඉඳලා තියෙන ප්‍රශ්නේ ඒක. ප්‍රශ්නේ නැහැ පිළිතුර. මොකද්ද? ඕනම ගැටලුවක් උගුර ළඟට එනකොට උත්තරේ හම්බ වෙලා. මොකද හේතුව? ඥානයෙන්නේ සියල්ල ආලෝකමත් කරනවා. අපි විදුලි පන්දමක් තියෙනවා නම් ඕනම ගැටලුවක් විදුලි පන්දමේ ආලෝකය වදින දුරට එනකොට ඒ ගැටලුව අඳුන ගන්නවා. ඊට පස්සේ අපි ඒකට නැග්ගාලා විසඳුම දකින්නවා. ඒ වගේ තමයි ප්‍රඥාව හොඳින් අවදි කරගත්තාම ගැටලුව මේ මුඩට මතුවෙනකොට එතනින් දිය වෙලා ගිහලා අහන්න ප්‍රශ්නයක් නැහැ. කටහිස් තමන්ට උත්තරේ පේනවා. එහෙනම් ධර්මයේ ප්‍රීතිය ඔබගේ භුක්තියයි, ඔබගේ සතුටයි. එදා ඉඳලා ඔබට ඒ ධර්මයේ සුවය ලැබමින්, ධර්මයේ ප්‍රසාදය ලැබමින් මුළු ලෝකෙම නැති වුණත් තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔය සමහර අය අඬන්නේ, වැළපෙන්නේ ආරය නැති වුණොත්, මෙයා නැති වුණොත්. සමහර හාමුදුරුවෝ බයයි. අපි පොඩි කාලේ දායකයෝ මේ බය කරනවා, දායකයෝ නැති වෙයි හරි වෙයි කියලා. මුළු ලෝකෙම නැති වුණත් Tamanට තනියෙන් ජීවත් වෙන්නද? ඔව්, මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති තැන ගහක් යටවුවද, පැලක් තුලවුවද, මාලිගාවක් තුලවුවද කිසි ප්‍රශ්නයක් නැතුව, පුජ්‍යලත්වෙහි දෙයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ওই පුජ්‍යලත්වය හදාගෙන තියෙන ගොඩාක් අය ඥාතිත්වයන් පදනම් කරගෙන, අඳුරන කියනක හිතවත්කම් පදනම් කරගෙන, ධනය පදනම් කරගෙන, නිලය පදනම් කරගෙන තමයි ওই පුජ්‍යලත්වය හදන් තියෙන්නේ. මලගෙදර එහෙම යන්න ඕනේ කිව්වහම මේ තරහ වෙන්නේ නැත්තම් යන්න ඕන. මේ තරහ වෙනවට යන්නේ මලගෙදර. මගුල් ගෙදර තරහ වෙන්නේ නැත්තම් යන්න ඕන. මට තරහ වුණාට ප්‍රශ්නයක් නැති නිසා මම කිසි දෙහම යන්නේ. ඒ තරහ වෙන අය තරහ වෙලා, ඉතින් තරහ වුණා මට මොකෝ නේද? ඒ තරහ වෙනවටයි කියලා නම් කවදාවත් යන්නේ. තරහ වෙනවයි ගියොත් හිතනොත් හරි තරහ වෙනවයි මේකට නොගියොත් කියලා යන්නේම නැහැ. තරහ වෙනයි කියන්නේ ඉන්නවා. මොකද එච්චර මට්ටමකින් තරහ වෙන කෙනෙක් නම් එයා මිත්‍රයෙක්වත් හිතවතෙක්වත් නෙමෙයිනේ නේ. එහෙනම් පොඩි දෙයකින් එහෙම තරහ වෙනවනම් දැන් මට දානකට ආරාධනා කළා. ආරාධනා කළා මට එන්න බෑ කියලා කිව්වහම ඒකෙන් තරහ වෙනවා නම් ඒකේ ඇති බැඳීම ඇති ප්‍රතිඵලය දැන් මම දවසක් මේ යාචක මිනිස්සෙකුට යමක් දුන්නා. ඒ යාචක මිනිස්සයා මට පින් දෙන්න පටන් ගත්තා. මම කිව්වා ඔහේගේ පින ඔහේ තියාගන්න. මොකද ඔහෙට පින් අඩු වෙලා තියෙන ඔයාටනේ. ඔක තියාගන්න. ඔය බාණ්ඩෙත් පා තියාගන්න. පිනත් ඔයා තියාගන්න, ඔය බාණ්ඩෙත් තියාගන්න. දෙකම ඔය ටික තියාගන්න. මට එපා. මොකද වා පින් අඩු වෙලා තියෙන ඔයාට මට තියෙනවා වැඩිපුර. නේද? ඒක දීලා ගන්න දෙයක්, දුන්නහම ගන්න දෙයක්, දෙන ධර්මයට කියන දෙයක්, පින් වාක්‍ය කියන ධර්මයට ඇති වෙන දෙයක්. නෙමෙයි. ඒක තමයි මම කියන්නේ අපේ මිනිස්සුන්ට දන් දෙන්න, හාමුදුරුවන්ගේ බඩ පිරෙන්න, පින් සිද්ධ වෙන්න දන් දෙන්න යන්න එපා. එහෙම උනොත් පිනක් සිද්ධ වෙන්නේම නැහැ කියලා. නේද? සෙරප්පු දෙකක් නැති මිනිස්සුෙකුට සෙරප්පු දෙකක් දෙන්න, කකුල් දෙකේ විඩාව දුර වෙන්න, පින් සිද්ධ වෙන්න දෙන්න එපා. පින් සිද්ධ වෙන්න දුන්නොත් එහෙම පින නැති වෙන්නම ඉඩ තියෙන. මොකද හේතුව ඒක සංස්කාරයක් බවට වෙලා පත් වෙලා Tamanට හානියක් ඇති කරන්නට පුළුවන් කියලා. නිසා ඒව පිළිබඳව පවා අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. හොඳයි, තේරුණා. ධර්මයේ උගන්වනංශ කිසි දෙයක් නැහැ. ඒක අසිරිමත් ධර්මයක්, ආද්භූත ධර්මයක්, ආශ්චර්යමත් ධර්මයක්. මේ ආශ්චර්යමත් දේ තේරුම් ගන්න ඔබ ආශ්චර්යමත් විශිෂ්ට පුද්ගලයෙක්ම විය යුතුමයි. ඒ නිසා ඔබ තුළ ඒක අවශ්‍ය කරන ශ්‍රද්ධාව, කැමැත්ත ඇති කරගන්න ඔබේ හිත ධර්මයෙන් බැහැර වෙන්නට උත්සාහ කරන හැම මොහොතකම ධර්මයේ වටිනාකම අගය කියා දීලා ධර්මයේ තුල පිහිටවන්නට මහන්සි වෙන්න කියන කාරණය අපි මතක් කරමින් වැඩසටහන අවසන් කරනවා. හැමදෙනාටම උතුම් තුරුණුවන්ගේ සරණයි සාදු.